බලාගෙන යන කියන්නේ බ්‍රාහ්මණස්ස කණ්හා දන්ත හිටිගේ නේද? එතන ඉඳන් නේ. ඒ වෙනකන් අපි කතා කරගෙන ගියේ මොකක්ද කියලා මතක් කරගන්න. දැන් කතා කරගෙන ගියේ මේ වෙනකන් මොන සමාසයේද? ඒක නම් මතකයි. තප්පරිත සමාසය කියන්නේ මොකක්ද? ඊට කලින් මොකක්ද අපි කතා කරේ? විමල ජීවාශ්මද? ඊටත් කලින් සමාස පටන් ගත්ත එතකොට කම්මධාරයේ සමාසය. මොකක්ද කම්මධාරයේ කියලා කියන්නේ? තුල්‍යාධිකරණ පද දෙකක් නැත්නම් ප්‍රථමා පද දෙකක්ම එකට සමාස වෙන විශේෂණ විශේෂ පද වශයෙන් පිහිටලා තිබිලා සමාස වෙන අවස්ථාවකදී අපි ඒකට නම කිව්වා කම්මධාරයේ සමාසය. ඊළඟට කතා කරේ මොකද්ද? ඒක තේරුම මොකද්ද? චන්දසුමනස්සම කියනවා. විකු සමාසය කියන්නේ මොකද්ද? ඉක්මනට කිය වෙලා තේජානන්ද ආශ්‍රිත මොකද්ද දිගු සමාසය
කියන්නේ?
ගලපල හරියට කියන්න මුල් කම්මධාරයේ සමාසයක්ම තමයි වෙනස මුල්පදී සංඛ්‍යාව නපුංසක ලිංගයේ එක වචනයෙන් පිටන්නේ පදේ හැදුනම නපුංසක ලිංගයේ එක වචන. ඊළඟට දැන් කතා කළේ මොකක්ද දීරානන්දාස්මි? දිගු සමාසයෙන් පස්සේ මුලින් කතා කරේ නැද්ද? මොකද තප්පරිස කියලා කියන්නේ? තප්පරිස සමාසයක් අපි අඳුනගන්නේ මොකද්ද? ඔකේ තියෙන සම්බන්ධය, පද දෙක අතරේ තියෙන සම්බන්ධය. ප්‍රථමා විභක්තිය හැර ඉතිරි විභක්තික පදයක් මුල් පදේ විදියට පිළිතලා ඊට පසු පදයක් සමග සමාස වෙන අවස්ථාවක අපි ඒකට කියනවා තප්පුරිස සමාසය.
ඊට
හරි. ඔය තමයි ඉතින් කතා කරන්නේ. ඉතින් ඒ මොකක්ද කරන්නේ කියලා පද හදනවට අමතරව ටිකක් අවබෝධය තියාගන්න මේ හැදුවේ මොකක්ද? මේකේ තේරුම මොකක්ද? මේ කියන අවබෝධය තියාගන්න. හරි. ඊට පස්සේ අපි දැන් තව පොඩ්ඩක් කතා කරගෙන යනවා මේ සමාස වලට අදාළ කරුණු කීපයක්. ඔතන දැන් ඉතින් සූත්‍රයක් නෙමෙයි ඡේදයකින් පොඩි විස්තරයක් මේ කරන්නේ. පද අතර තියෙන සම්බන්ධය ගැන විස්තරයක් කරන්නේ. ඉතින් මේ ටික බොහොම වැදගත් කරුණු ටිකක් මේ කියවෙන ටික. ඒ මාන සූත්‍රයකින් නොවුනට ඒ වැදගත් න්‍යායන් කීපයක් ගැන මේ කියන්නේ. මේ ටික හොඳට ඒ නිසා අවධානයෙන් අපි බලාගෙන යමු. ඩාක්මනස්ස කණ්හා දන්තා ඉති අත්‍ර ග්‍රාහ්මනස්ස කණ්හා දන්තා යන මේ වාක්‍යයෙහි ඡට්ටි විභක්තිය දන්තාපෙක්ඛා දන්ත ශබ්දය අපේක්ෂා කරන්නීය ඉති එබැවින් කන්හේන කන්හ ශබ්දය සමග
සම්බන්ධාභාවා
සම්බන්ධ නැති බැවින්
න සමාසෝ
ඒ පද දෙක සමාස නොවේ යදාතු
යම් කලෙක වනාහි
කංහාචතේ දන්තාච ඉති කංහාචතේ දන්තාද දන්තා ච යනුවෙන් කම්මධාරය සමාසය වේද
තදා එකල්හි
ඡට්ටි විභක්තිය
කංහ දන්තාපෙක්ඛා ඉති
කංහ දන්තා යන පදය අපේක්ෂා කරන්නේ නුයි බ්‍රාහ්මණ කන්හ දන්තා ඉති
බ්‍රාහ්මණ කන්හ දන්තා යනුවෙන්
සමාසෝ හෝති ඒව
සමාසය සිදුවේමය
ඒ මොකක්ද කිව්වේ? ලියුම් බලන්න ඒ ටික ඊට පස්සේ විස්තර කරමු. හරි. දීරානන්ද සම්ියන් කරන්නේ ග්‍රාහ්මනස්ස කණ්හා දන්තා. ඔබ තියෙන වාක්‍ය මොකද්ද? දැනට තියෙන ග්‍රාහ්මනස්ස කණ්හා දන්තා තේරුම මොකද්ද කියමු බලන්න. පවරචිත්තා ග්‍රාහ්මනස්ස කණ්හා දන්තා මොකද්ද තේරුම? ඔව් කියලා දෙන්න ඕනේ තනියෙන් කියයි නේ. මොකද්ද? දතුද? කවි වේගායත්න මොකද්ද ඔගේ තේරුම? නිකන් කීතරම් කියමු බලන්න. බ්‍රාහ්මනස්ස කණ්හා ඇඩ් කරලා වචනේ ඊට පස්සේ ටිකක් දන්තාගේ හරිපමණ දන්තා. තේරුම මොකද්ද? ධම්ම විසුද්ධිය සම්බන්ධ කියන්න.
බ්‍රාහ්මනයාගේ
කලු දත්. එතකොට එකම විභක්තියෙන් තියෙන පද යටින් ඒ වගේ විභක්ති ටික ලියමු බලන්න. යටි එතන යටි විභක්තිය කියන විභක්තිය මුල් අකුර විතරයි. බ්‍රාහ්මණස්ස කියන්නේ මොකද්ද විභක්තිය? නෑ ඒක අකුරක් නෙවෙයි. ඔය ජයන්න බියට. ඊට පස්සේ පන්හා කියන ගොඩි පාට. දන්තා කියන්නේ මොකද්ද විභක්තිය? හරි මේක චට්ටි ඒක වචනයි. එතනත් ඒ යන්න දාන්න. ඒක චට්ටි ඒක වචනයි. එතකොට මේකේ බලන්න ඔය දන්තා කියන පදේ. එතකොට නාම පද යන්නේ නාම පදම තුනක්. එතකොට ඔකේ ඔය දන්තා කියන පදෙත් එක්ක සම්බන්ධය තියෙන්නේ මොන පදේද? එතකොට බ්‍රාහ්මණස්ස කියන පදේ සම්බන්ධයක් නැද්ද? ඔව්. කණ්හා කියන්නේ තුල්‍යාධිකරණ විශේෂණ පදේ. බ්‍රාහ්මණස්ස කියන්නේ ඒක විශේෂණ පදයක් නෙමෙයිද? විඥාධිකරණ විශේෂණ පදේ. ඒකත් යටින් ලියන්න. එතකොට ඊතල දෙකක් ගහන්න ඕන. බ්‍රාහ්මණස්ස කියන පදේ ඉඳන් දන්තා කියන පදේටයි කණ්හා පදේ ඉඳන් දන්තා උඩි. එතකොට ඒ පදය ඔන්න ඔය දෙකම දන්තා කියන පදයට සම්බන්ධයක් තියෙනවා. කොහමද? බ්‍රාහ්මණස්ස දන්තා. බමුණාගේ දත්. කණ්හා දන්තා. කළු දත්. හැදෙවෙන්නේ. එතකොට මේ කණ්හ පදය තුල්‍යාධිකරණ විශේෂණ පදයක්. එතකොට දන්තා පදේ යටින් අපි ලියා ගන්නවා මේක විශේෂ පදය. විශේෂ්‍ය. එතකොට කණ්හා කියන්නේ තුල්‍යාධිකරණ විශේෂණය. ඒකත් ලියන්න. තුල්‍යාධිකරණ තුනි ආකාර ඇති. විශේෂණය කියලාම ලියන්න පුළුවන් නම් හොඳයි. විශේෂ්‍යද? එතකොට විශේෂ දෙක බලන්න ඕක මොකද්ද? විශේෂණය. වෙන මොනවා ලියනවද මම? මේ හොඳට බලන්න ඔය දිවි මොකද්ද කියලාද? මුල් එක මුල් පදේ මොකද්ද? ඒක විශේෂණයක් නෙවෙයිද? මොන විශේෂණයක්? තුල්‍යාධිකරණ. භින්නාධිකරණ කියන එක තේරුම? අපි පද දෙකක් ගත්තම විශේෂණ පදයයි විශේෂ්‍ය පදයයි ලියා ගන්නවා. ලියාගෙන ඒ දෙකේ ලිංග විභක්ති වචන බලපුවාම ඒ ලිංග විභක්ති වචන සමාන නම් ඒවට කියනවා තුල්‍යාධිකරණ විශේෂණ. දැන් මේ බ්‍රාහ්මණස්ස කියන පදේ හිම සමානයිද දන්තා පදෙත් එක්ක? එහෙමනම් විමල ජීවාවිෂ්මතුන් ඒක මොකක්ද? ඒකට අපි කියන නම මොකද්ද? නින්ද. ද මොකක් කියලාද කියන්නේ? ඉන්නාදි කරන විශේෂණ කියලාද කියන්නේ? පැහැදිලි. හරි. එහෙමනම් දැන් පැහැදිලි මේ කණ්හා කියන පදේ එක්ක බ්‍රාහ්මණ කියන පදේ ඍජු සම්බන්ධයක් නැහැ. හැදෙන්නේ. ඒ පද දෙක අතර ඍජු සම්බන්ධයක් නැහැ. අන්න අර කියපු අවසාන පද දෙක අතර ඍජු සම්බන්ධයක් තියෙනවා. ඒක බ්‍රාහ්මණ පදෙත් එක්ක දන්තා පදයේ ඍජු සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා අපිට මේ බ්‍රාහ්මණස්ස කණ්හා කියන පද දෙක හැම එකට සමාස කරන්න බෑ. බ්‍රාහ්මණ කණ්හා කියලා හැම සමාස කරන්න බෑ. හැදෙන්නේ. ඒකයි මෙතන මේ ඡේදෙන් දැන් කිව්වේ. දැන් කියපු ටිකේ පැහැදිලි ඇති. මෙතන මොකද්ද මේ කිව්වේ? මේ වාක්‍යයේ චට්ටි පදය, ඒ කියන්නේ මේ බ්‍රාහ්මනස්ස කියන පදය, දන්තාපෙක්ඛා. මේ දන්ත කියන පදය අපේක්ෂාවෙන් තමයි චට්ටියෙන් තියෙන්නේ. චට්ටියෙන් තියෙන්නේ අයිතියනේ හඟවන්නේ. එතකොට ඒ අයිතිය ලබන අයිතියට ලක් වෙන්නේ දත් කියන පදේ. පැහැදිලිද? අපි දැන් චට්ටි පදයකින් විශේෂණයක් ලියුවම කොහොමද අපි උදාහරණයක් ගමු? අමච්ඡත්ත පුත්තෝ. අමච්ඡත්ත පුත්තෝ කිව්වොත් ඒතර පුත්තෝ කියන්නේ විශේෂ්‍ය පදය, අමච්ඡත්ත කියන්නේ විශේෂණ පදය, භින්නාධිකරණ. එතකොට මේ අයිතිය හා ඒ අයිතිකරුවාගේ නම තමයි, අයිතිකරුවා කවුද කියන එක තමයි මේ මුලින් තියෙන චට්ටි පදයෙන් කියවෙන්නේ. පැහැදිලිද? එතකොට එයාගේ අයිතියේ පවතින වස්තුව තමයි විශේෂ්‍ය පදය විදිහට පිළිතරන්නේ. එතකොට දැන් අපි ওই ලියපු වාක්‍යයේ අයිතිකරුවා තමයි බ්‍රාහ්මණයා. ඒ නිසා තමයි චට්ටියෙන් තියෙන්නේ. පැහැදිලිද? එතකොට ඒකේ අයිතියට ලක්ුණු ඒ කෙනාගේ අයිති වූ වස්තුව තමයි දන්තා. ඒ තමයි එතකොට විශේෂ්‍ය පදය. ඒක මොනවා ගැටලුවක් තියෙද නැහැ. පැහැදිලි ඇති. දැන් මේ කළු කියන වචනෙත් එක්ක එතකොට බ්‍රාහ්මණයාගේ සම්බන්ධයක් තියෙනවා. බ්‍රාහ්මණයාගේ දැන් දන්තා පදේ අපි අයින් කරනවා. එතකොට සම්බන්ධයක් තියෙද පද දෙක අතර? බ්‍රාහ්මනස්ස කන්නා. අර කියන්නේ මෙලෝ යකිකුට තේරෙන්නේ නැහැ කියලා. ඒ වගේ වාක්‍යයක් නේද? ඉතින් මේ ඇයි කිසිම තේර බමුණාගේ කලු කිව්වේ මේ මොකද්ද? කිසිම තේරුමක් නැති වාක්‍යයක්. තේරෙන්නේ නේද? ඒත් එහෙමනම් මෙතන තේරෙනවා ඒ එහා පැත්තේ තව සම්බන්ධයක් තියෙන පදයක් එහෙමනම් තියෙන්න ඕන. එහෙමනම් ඒ පදේ තමයි දන්තා කියලා කියන්නේ. අන්න ඒ පද දෙක අතර සම්බන්ධය තියෙනවා. කන්හා දන්තා කළු දත්. එනිසා ඒ පද දෙක සමාස කරන්න පුළුවන්. ඒ අපි කලින් මතක් කළානේ, ඒ සමාස කරන්න පුළුවන්නේ මොන වගේ පදද සමාස කරන්න පුළුවන්නේ? දකින දකින හැම එකක්ම සමාස කරන්න පුළුවන්. හැම දකින දකින වචනයක්ම පුළුවන්. විමල ජීවය පුළුවන්ද මේ? ඒ නිසා තමයි යුත්තත්වෝ සමාසෝ කියලා කිව්වේ. නාමානං සමාසෝ යුත්තත්වෝ කියලා කිව්වේ. යුත්තත්වෝ කියලා කිව්වේ අන්‍යෝන්‍ය සම්බන්ධත්වෝ කියලා විස්තර කරේ. එකිනෙක පද අතර සම්බන්ධයක් තියෙනවා නම් තමයි අපිට සමාස කරන්න පුළුවන්. ඒ නිසා මෙන්න මෙතනදී ඒ සම්බන්ධය අපි තේරුම් ගන්න ඕන වාක්‍යයක සමාස කරද්දී. දැන් පද තුනක් එකට සම්බන්ධ එහෙම සමාස කරන්නේ නැහැ අපි. කම්මධාරය, තප්පුරිස, දිගු ඒ සමාසවලදී වචන තුනක් සමාස කරන්න බෑ එකවර. පැහැදිලිද? වචන දෙකයි පුළුවන්. ඒ නිසා අපි මේ වචන තුන එකට සමාස කරනවා නම් ඉස්සල්ලාම කන්හා දන්තා කියන පද දෙක එකට සමාස කරන්න ඕන. පැහැදිලිද? එහෙම වුණොත් ඒ දෙක සමාස කරන්න පුළුවන් කන්හ දන්තා කියලා. බ්‍රාහ්මනස්ස කන්හ දන්තා. අපි ඉතින් ඒ සූත්‍ර දැන් ලියන්නේ ඊළඟ යට පියවර විදිහට ඒක නිසා ලියන්න. ඒ දෙක එකතු කරලා කොහොම ඊට ඒ දෙක එකතු කරන්වම දෙක කොහොම දෙකක් දාලා ඒ දෙක එකතු වුණා කියලා පෙන්නලා යටින් ලියනවා කන්හ දන්තා. එතකොට ඒ දෙක සමාස වෙන්නේ මොන සමාසයෙන්ද? කම්මධාරයේ සමාසය. මොකද ඒ පද දෙක තුල්‍යාධිකරණ විශේෂණ පද. තුල්‍යාධිකරණ පද දෙකක්. හරි. යට බ්‍රාහ්මනස්ස පදේ එහෙම එනවා යට. කමාවන් දාන. ඉස්සරහින් කියනවා කම්මධාරය. යටේක ලියමු විමල ජීවය. ආපහු මේ පද දෙකට අර වගේම ලකුණක් දාලා ඔතන බ්‍රාහ්මනස් කියලා ලියන්න පුළුවන් නම් හොඳයි. මේක නෑ ඔක කොහොමද කියන්නේ? අතන මුලින් කම්ම මොකද?
ඊට පස්සේ ඒ දෙක එකතු කරලා ආපහු යටින් ලිය වෙනවා. එතකොට මොකක්ද හැදෙන පදේ? කන්හදා. එතකොට සමාසය මොකද්ද? ඒ මොන සමාසය? කම්මධාරේ. ඒ ඡට්ටි වල. ඡට්ටි පදයක් එක්කනේ සමාසයනේ. ඒ නිසා තමයි ඡට්ටි කප්පුවේ. තප්පුරි වියපු තපෝ කියවල මම තප්පුරි තප්පුරි ඒක සමාස පදයක්. ඒකේ පුරුෂය කියන එක ඒකට උදාහරණ වචනයක්. සප්පුරිස කියන්නේ සප්පුරිස සමාසයට උදාහරණයක්. එතකොට මෙන්න මේ විදිහට අපහො දෙවෙනි වතාවට සමාස කරන්න පුළුවන් අර බ්‍රාහ්මණ පදෙත් එක්ක. එකවරම කන්හා පදෙත් එක්ක එහෙම ඔහොම නැතුව මුල් පද දෙක ඉස්සරලා සමාස කරලා ඒකත් එක්ක පිටිපස්ස එක ආයෙ සමාස කරන්න බෑ. ඒකයි මේ කිව්වේ. මේ ඡේදෙන් කිව්වේ. එදිරින් සමාස වෙන්න ඕන පිළිවෙල ටික පිළිවෙල තමයි ওই අනුපිළිවෙලටයි වෙන්න ඕනේ. එහෙම නැතුව බ්‍රාහ්මණස් පදෙත් එක්ක කන්හා පදේ හැම සමාස කරන්න බෑ. හේතුව ඒ දෙක අතර සම්බන්ධයක් නැති නිසා. කතාව පැහැදිලිද?
හරි.
නැති වෙනවා. ඒක එක්කම තමයි. ඒක ඔය පදේ යන්නේ මම හදන්න බෑ. ඒ දෙක විතරක් තිබුණා නම් පුළුවන්. ඒ දෙක විතරක් තිබුණා නම් බ්‍රාහ්මණස් දන්තා බ්‍රාහ්මණ දන්තා කියලා පුළුවන්. එහෙම ලියන්නේ කොහොමද? කාලත් බ්‍රාහ්මණස් දන්තා. මේ පදේ බ්‍රාහ්මණ පදේට විශේෂණ නෙවෙයිනේ කන්න පදේ. බ්‍රාහ්මණය කළු වෙන්නත් පුළුවන්. මේ වුණාට මෙතන කියන්නේ දත් කළුයි කියලා. දත් පදේට විශේෂණානි. දත් පදේට විශේෂණව තමයි කන්න පදේ ගින් තියෙන්නේ. තුල්‍ය අධිකරණ විශේෂණය. හරි. හැදිරිය ඇති කතාව. අර විදියට තිබුණා නම් අනිවාර්යෙන්ම කන්හ බ්‍රාහ්මණස්ස දන්තා. එමයි එන්නේ. එහෙම නැත්නම් කාලස්ස බ්‍රාහ්මණස්ස දන්තා කාල බ්‍රාහ්මණ දන්තා. එහෙම හඳුනත් ඒ බ්‍රාහ්මණ පදේට විශේෂණමයි කාල පදේ ගිහින් තියෙන්නේ. හරි, ඉස්සරහට යමු ඉතිරි කොටස. සංඤෝ මාගදස්ස ධනං ඉති අත්‍ර. රඤ්ඤෝ මාගදස්ස ධනං යන මේ වාක්‍යෙහි රඤ්ඤෝ ඉති රඤ්ඤෝ ඉති චට්ටි
රඤ්ඤෝ ඉති චට්ටි
රඤ්ඤෝ යන චට්ටි පදය ධනං අපේක්ෂතේ
ධනං අපේක්ෂතේ
ධනං යන පදය අපේක්ෂා කෙරේ
ධනං යන පදය අපේක්ෂා කෙරේ
න මාගදං
න මාගදං
මාගද යන පදය අපේක්ෂා නොකෙරේ
මාගද යන පදය අපේක්ෂා නොකෙරේ
රාජා ඒව
රාජා ඒව
රජතිමීම
රජතිමීම
මාගද සද්දේන සද්දේන
මාගද සද්දේන
මාගද ශබ්දයෙන්
මාගද ශබ්දේන
උච්චතේ ඉති
උච්චතේ ඉති
කියනු ලැබේනුයි
කියනු ලැබේනුයි
භේදාභාවා
භේදාභාවා
විනසක් නැති බැවින්
විනසක් නැති බැවින්
සම්බන්ධාභාවෝ ඉති
සම්බන්ධාභාවෝ ඉති
සම්බන්ධයක් නැත්තේමුයි
සම්බන්ධයක් නැත්තේමුයි
තුල්‍යාධිකරණේන මාගධේන සහ
තුල්‍යාධිකරණේන මාගධේන සහ
තුල්‍යාධිකරණ වූ මාගධ ශබ්දය සමග
තුල්‍යාධිකරණ වූ මාගධ ශබ්දය සමග
රාජා
රාජා
රාජ ශබ්දය
රාජ ශබ්දය
න සමස්ත්‍යති
න සමස්ත්‍යති
සමාස කරනු නොලැබේ
සමාස කරනු නොලැබේ
විත්තෝ හි සම්බන්ධෝ
විත්තෝ හි සම්බන්ධෝ
සම්බන්ධය දෙදෙනෙකු කෙරෙහි පිහිටියේය
සම්බන්ධය දෙදෙනෙකු කෙරෙහි පිහිටියේය
එහෙම නැත්නම් පද දෙකක් කෙරෙහි පිහිටියේය
පද දෙකක් කෙරෙහි පිහිටියේය
හරි එතකොට ඒ වාක්‍යයත් අපි ලියමු බලන්න විමල ජීවාස්මයි ලියමු මේක වැඩි වෙලා ගන්නකෝ ඉක්මනට එන්න ප්‍රඤ්ඤෝ මාගධත්ත ධනං ඔව මකන්න නැතුව යටින් දිනන ප්‍රඤ්ඤෝ මාගධත්ත ධනං කියන පදය මේ ප්‍රඤ්ඤෝ කියන පදේ මොකක්ද තියෙන සම්බන්ධය ඒ විදිහටම ලියන්න ඊතල දෙක ගන්නත් හරි ඉතින් ටික ඔය යටින් ලියන්න ප්‍රඤ්ඤෝ කියන්නේ ඒක බලන්න කියන්නේ එහෙම ලිව්වොත් ඔක වැරදි හිතලා ඔය මොකද්ද කියලා බලන්න ඒ පද තුන අතර සම්බන්ධ බලලා ඉන්නවා බලන්න බලලා කියනවද නැද්ද කියලා මේ විශේෂණ
Thank you.
ඒක හදන්න යන විපාදේ.
එතරම්
හදන්න තමයි තියෙන්නේ.
ආ
තොර මේකෙන් මේ කියන්නේ මොකද්ද? මේකේ විශේෂ පදේ තමයි ධනං කියලා කියන්නේ. ධනය. එතකොට මේ ධනයේ අයිතිකාරයා කවුද? රජතුමා. එතකොට මාගද කියලා කියන්නේ රජතුමාටම තමයි. මගදාධිපති වූ රජතුමාගේ ධනය. එහෙම නැත්නම් රජ වූ මගදාධිපතිගේ ධනය කියන එකයි වාක්‍යයේ තේරුම. එතකොට මේ රඤ්ඤෝ මාගදස්ස කියන පද දෙකම තුල්‍යාධිකරණ පද දෙකක්. තුල්‍යාධිකරණ පද දෙකක්. එතකොට මාගදස්ස කියලා හඳුන්වන්නේත් රඤ්ඤෝ කියලා හඳුන්වන්නේත් එකම පුද්ගලයා. වැදගත් අපි හිතමුකෝ උදාහරණයක් විදියට කොහොමද දක්ඛෝ අමච්චෝ කියලා වචනයක් තියෙනවා. දක්ඛෝ අමච්චෝ. දක්ෂ අමාත්‍යවරයා. දක්ෂ ඇමතියාගේ පුතා කියලා අපි කියනවා. කොහොමද කියන්නේ? දක්ඛස්ස අමච්චස්ස පුත්තෝ. දක්ෂ ඇමතිවරයාගේ පුතා. පැහැදිලිනේ? එතකොට ඒ විදිහෙම එකක් තමයි මේ වාක්‍යය. එතකොට රඤ්ඤෝ මාගදස්ස ධනං. රජ වූ මගධාධිපතිගේ ධනය. එහෙම නැත්නම් මගධාධිපති රජතුමාගේ ධනය. පැහැදිලිනේ? එතකොට මේ පද දෙකෙන්ම කියවෙන්නේ කෙනෙක් ගැන. රඤ්ඤෝ පදයයි මාගදස්ස කියන පදයයි තුල්‍යාධිකරණ විශේෂණයි. ඒ නිසා කියනවා මේකේ මේ පද දෙක යම් විදියකට සමාස කරනවා නම් රාජාචසෝ මාගධෝ ചാති මාගධ රාජා කියලා. මාගධ රාජා කියලා අපිට ඕන නම් ඒ පද දෙක ඉස්සෙල්ලා සමාස කරන්න පුළුවන්. ඊට පස්සේ මාගධ රඤ්ඤෝ ධනං කියලා අපිට සමාස කරන්න පුළුවන්. එහෙම නැතිව මේ මාගදස්ස කියන පදයයි මේ දෙක අතරේ එහෙම ඍජු සම්බන්ධයක් නැති නිසා දැන් මේ දෙක අතර සම්බන්ධයක් තිබුණාට මේ චට්ටි පදයෙන් කියවෙන සම්බන්ධයක් මාගද පදයත් එක්ක නැහැ. රඤ්ඤෝ කියන්නේ චට්ටි පදයක් නේ. එතකොට මේ චට්ටි පදයට යටත් වෙන අයිතියට ලක් වෙන පදයක් නෙවෙයි මාගද පදේ. හැදිරිනේ. දැන් මෙහෙම දෙයක් ඔය එහෙම අවස්ථාවක් තියෙන්න පුළුවන් ඔන්න උදාහරණයක් ඊළඟ වාක්‍යයෙන් එනවා. ඒ ටික කියවපුවම පැහැදිලි වෙයි. දැන් ඇතැම් පද තියෙනවා අපි මෙහෙම එකක් කියවුවත් ඊළඟ උදාහරණයෙන් මේක කියවෙනවා. රජතුමාගේ ගුරුවරයාගේ පුතා. රජුගේ ගුරුවරයාගේ පුතා. එතකොට අන්න රජුගේ කියන චට්ටි පදයෙන් ඊළඟ පදය සම්බන්ධයක් තියෙනවා. නෑ නෙවෙයි. ගුරුවරයාගේ ගුරුවරයා එතකොට රජතුමාගේ ගුරුවරයා එයාගේ පුතා. මෙතන තියෙන්නේ මේ චට්ටියට අදාළ සම්බන්ධයක් නෙවෙයි. මේ පද දෙක අතර තියෙන්නේ කම්මධාරය තුල්‍යාධිකරණ සම්බන්ධය. මේ දෙක අතරේ. ඒ නිසා මේ චට්ටි පදයෙන් කියවෙන අයිතියට සම්බන්ධයක් නෙවෙයි මේ පද දෙක අතර තියෙන්නේ. කියවන කතාව දෙන්නේ. දැන් මේ පදේ චට්ටි පදයන්නේ සංයෝග කියන්නේ ඒක ඉස්සරලා මතක තියාගන්න. එහෙමනම් අපි චට්ටි පදයක් දාපුවම එතනින් තේරෙනවා ඊට පිටිපස්සෙන් ඒ අයිතියට සම්බන්ධ පදයක් කියවෙන්න ඕන කියලා. ඒ පදය මේ මාගද පදේ නෙවෙයි. ඒ නිසා තමයි කියන්නේ විදිහේ ඒ රඤ්ඤෝ කියන පදයෙන් කියවෙන අයිතියට ලක් වෙන ඒ අයිතිය ගැන කියවෙන පදය නෙවෙයි මාගද පදය. ඒ පදය තමයි ධනං කියන පදය. පැහැදිලිද? ඔන්න රඤ්ඤෝ ධනං කියලා තිබුණා නම් කෙලින්ම චට්ටි තප්පුරිසේ කළ හැකි. එයි ඒ රඤ්ඤෝ කියන චට්ටි පදයෙන් කියවෙන අයිතිය කියවෙන යමක්ද ඒ අයිතිකාරයාගේ අයිතිය අයිති වූ වස්තුව තමයි ධනං කියන පදයෙන් කියවෙන්නේ. හැබැයි දැන් මේ රඤ්ඤෝ කියලා තියෙන්නේ මේ චට්ටි පදේනේ. ඒකේ කියවෙන අයිතියක් ඒකට මාගද පදේ එක තියෙනවද? නැහැ. ඒකට මාගද කියලා කියන්නේ ඒ අයිතිය සම්බන්ධ ඒ රජතුමාගේ අයිති කතාවක් නෙවෙයි මාගද පදයෙන් කියවෙන්නේ. එහෙනම් අයිති දේ ගැන නෙවෙයි. ඒ නිසා ඒ චට්ටි පදයෙන් කියවෙන සම්බන්ධයක් ඒ දෙක අතරේ නැහැ. ඒ නිසා අපිට ඒ දෙක අතරේ චට්ටි තප්පුරිසෙන්ම කරන්න බෑ. පැහැදිලි වෙන කතාව? චට්ටි තත්පුරුෂයක් කරන්න බෑ. කතාව පැහැදිලිද? ඔන්න මේ මාගද පදේ මැකුවනම් මාගදස්ස කියන පදේ මේ චට්ටි තත්පුරුෂයක් කියලා හැකියි. ඇයි? අයිතිකාරයයි අයිති වස්තුවයි දෙකම ළඟ තියෙන නිසා. දැන් මෙතනදී මේ ළඟ තියෙන පදේ අයිති වස්තුව නෙමෙයි. මාගදස්ස කියන්නේ අයිති වස්තුව නෙමෙයි. පැහැදිලිනේ කතාව? ඒ නිසා ඒ වගේ තැනකදී අපි තප්පුරිසය කරන්නේ නැහැ. චට්ටි තප්පුරිසය කෙරෙන්නේ නැහැ. හේතුව තමයි මාගද ශබ්දය කියන්නේ රාජ ශබ්දයෙන් බලාපොරොත්තු වුණ අයිතිය ගැන කියවෙන මේ පදේ නොවන නිසා. එහෙනම් මේ පදේ තමයි දනං කියන පදේ. ඕකමිති රත්තං කියලාත් ගන්න පුළුවන්. ඒ ගත්තත් ওই ටිකම තමයි කතාව. නෑ වස්තුව නෙවෙයි මාගද පදේ තේරුම මොකද්ද? නෑ නෑ මගද නෙවෙයි. කොතනම ඒ මගදනේ වචනේ. මාගද කියන්නේ වෙන වචනයක්. මගද කියන්නේ වෙන වචනයක්. මාගද කියන්නේ වෙන තේරුමක්. මගද කියන්නේ වෙන තේරුමක්. මාගද කියන්නේ වෙන තේරුමක්. තේමද? අධිපති අර්ථයේ න ප්‍රත්‍යයකතු වෙලා මගද ශබ්දයට එකතු වෙනවා. අධිපති කියන අර්ථයේ න ප්‍රත්‍ය තද්දිත ඒ වෙලාව තමයි මාගද කියලා හැදෙන්නේ. මගද කියන්නේ රට. මගදාධිපති කියන එක තමයි මාගද පදේ තේරුම. පැහැදිලි? ඔව්. මාගද පදේ ඒකට විශේෂණ. එහෙම පුළුවන්. පුළුවන්. ඒ දෙක තුල්‍යාධිකරණව සමාස කරන්න පුළුවන්. චට්ටියක් තියෙද්දි එහෙම නෙවෙයි. බෑ කියන එකයි මේ කියන්නේ. චට්ටි තප්පු විසේ යෙදින්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. චට්ටි තප්පු විසේ ඔකට ගන්න බෑ කියන එකනේ දැන් විස්තර කරේ. දැන් තප්පු විස පාඩමෙන් ඉන්නේ. චට්ටි තප්පු විසේ තමයි දැන් යන්නේ. ඊට ආදාර කරුණු ටිකක් තමයි දැන් මේ කිව්වේ. ඒක නිසා තමයි දැන් මේ කියන්නේ. චට්ටි තප්පු විසේ මේ පද දෙක අතරේ සිද්ධ වෙන්න බෑ. හේතුව තමයි මෙතන මේ කියවෙන හිමිකරුවා සහ හිමිකා ඒ හිමි වස්තු අතර සම්බන්ධයක් නෙවෙයි මේ පද දෙක අතර තියෙන්නේ. ඒ සම්බන්ධය තියෙන්නේ රඤ්ඤෝ පදෙයි ධනම් පදෙයි අතර. එහෙම නැත්නම් මාගදස්ස පදෙයි ධනම් පදෙයි අතර. ඒ නිසා ඒ ගැළපෙන පද දෙකක් සමාස කරනවා හැරෙන්න මෙහෙම තියෙද්දි සමාස කරන්න බෑ. ඕනනම් අපිට මුල් මේ පද දෙක සමාස කරලා අර කලින් කියපු විදිහට කම්මධාර ක්‍රමයට මාගද රාජ රඤ්ඤෝ ඔව් මාගදස්ස රඤ්ඤෝ කියන පද දෙක අපි එකට සමාස කරනවා. මාගද රාජා එහෙම නැත්නම් රාජා මාගදෝ කියලා. රාජා මාගදෝ පැහැදිලිද? ඊට පස්සේ ඒක අපිට චට්ටියට අරගෙන රාජා මාගදස්ස ධනං රාජ මාගද ධනං හැබැයි එහෙම ඒවා යෙදි දරන් ඉතින් මතකෙකුත් නැහැ එහෙම යෙදෙන බවක්. එහෙම නැත්නම් මාගද රඤ්ඤෝ ධනං ඒ විදිහට මාරු කරලා ඕනනම් අර්ථය ගන්න බැරි නැහැ. එහෙම වුණොත් පුළුවන්. පැහැදිලිනේ කතාව. නමුත් මේ අතරේ සම්බන්ධයක් නැති නිසා අපි මේ වගේ වාක්‍යයක් මේ පද දෙක සමාස කරන්නේ. ඔය තියෙන විදිහට තියෙනවා. හරි පැහැදිලිය ඇති. ඒ වගේ තැනක මේ පද දෙක අතර සම්බන්ධයක් නැහැ කියන එකයි මේ වාක්‍යයෙන් එතකොට මේ වෙලාවක් කිව්වේ. හරි අපි ඉතින් ටික ඉස්සරහට කියමුනේ. බෑ ඒ රාජාච සෝමාගදෝ චාති කියලා තමයි සමාස කරන්නේ. ප්‍රථම පදමයි ගන්න. ඉතිරි කොටස ඉස්සරහට කියමුද අපි. රඤ්ඤෝ අස්සෝ පුරිසෝච ඉති අත්‍ර. රඤ්ඤෝ අස්සෝ පුරිසෝච යන මේ වාක්‍යයෙහි රඤ්ඤෝ අස්සෝ රඤ්ඤෝ පුරිසෝ ඉතිච රඤ්ඤෝ අස්සෝ යයිද රඤ්ඤෝ පුරිසෝ යයිද පච්චේකං සම්බන්ධතෝ වෙන වෙනම සම්බන්ධ වීම වශයෙන් සාපේක්ෂතා අත්ති ඉති අපේක්ෂා සහිත බවක් ඇත්තේ නුයි න සමාසෝ සමාසය නොවේ අස්සෝච පුරිසෝච ඉති අස්සෝච පුරිසෝච යනුවෙන් ද්වන්දේ කතේතු ද්වන්ද සමාසය කළ කල්හි රාජස්ස පුරිසා ඉති රාජස්ස පුරිසා යනුවෙන් කෝති ඒව සමාසය වන්නේමය අඥාන පෙක්ඛත්තා අනෙකක් අපේක්ෂා නොකරන බැවිනි හරි අපි ඒ කීවේ මොකක්ද කියලා ඉස්සල්ලා බලමු මොකද්ද මේ අඥාන පෙක්ඛත්තා කියන පදේ වෙන්නේ කොහොමද කියලා කියමු බලන්න හරි වෙන් කරලා කියමු ඔව් පදේ වෙන් කරලා හදලා පෙන්නන්න බලන්න හරි එතකන් බලාගෙන යමු මේ උඩේක මකලා ඊට පස්සේ දැන් එක ලියන්න ඕන කවුද හරි චිත්තස්මරියෝ හරි තේජානන්ද ආශ්‍රිතව ලියුම් බලන්න ඒ තුස්ම ගන්නම හරි දැන් පිට කරන්නම ආ මේ වගේ පද දැක්කම වෙන් කරගන්න පුළුවන් පද වෙන් පද යටින් වෙන් කරලා ලියන්න ඕන පද දෙක.
මෙතනින් අපේ කට්ටක්
කියන්නේ ඉතල බල. තේරුම අපි කියවේ කොහමද?
පද එකක් අපේක්ෂා නොකරන බැරි. හා. මේ අපේ කට්ටක්.
ඒවා යටතික මකන්න නැතුව ඒ විශේෂණ ඒ කතාව මකන්න නැතුව ඒ වාක්‍ය කරන්න ඕන නැහැ. කම්මදාරී කියන එක ඉතින් මම ගන්න දෙපා දැන් දිය පුතේනේ ඔව් අර පදේ වෙන් කරලා තව කවුරු හරි වේදික අතරේ කම්මධාරයක් කරලා තමයි ගන්න ඕන. රඤ්ඤෝ අස්සෝච පුරිසෝච රඤ්ඤෝ අස්සෝ පුරිසෝච රඤ්ඤෝ අස්සෝ එයා බෙදර යටි දීපුට උනින් යා අනෙකක් අපේක්ෂා කරන බැවින් කියලා කොහොමද කියන්නේ? අනෙකක් අපේක්ෂා කරන බැවින්. අපේක්ෂා කරන බැවින් කියන එක කොහොමද කියන්නේ? අපේක්ෂා කරන බැවින්. අර කෙලවරින් අපේක්ඛත්ත බැවින් කියති භව තද්දිත පද යන්නේ අත් ප්‍රත්‍යගත වෙනවා. එතකොට අපේක්ඛත්ත. එතකොට අනෙකක් කියන පදේ එතකොට මොන විභක්තියින්ද තියන්නේ? භව පදයක් තියෙන. චට්ටිය. අඤ්ඤස්ස අපේක්ඛත්ත එහෙම යෙන්නු. අපේක්ෂා නොකරන බැවින් කිව්වොත් අනපේක්ඛත්ත. අනපේක්ඛත්ත. අඤ්ඤස්ස අනපේක්ඛත්ත. අඤ්ඤස්ස පදයෙන් වෙද්දී අඤ්ඤස්ස. අයින වැඩි වෙලා අයන්නක් වැඩි වෙලා මැද අන් ඔව් නෑ නෑ කෙලවරේ මේ ඉතියා පැත්තේ අය මැද තියෙන අය අන්න නෙමෙයි අන්නේ ආදේශය නස්ස අන් සූත්‍රය දැන් හරි. ඔක ඉතින් පූර්වස්වර ලෝප වෙලා පරස්වර දීර්ඝ වෙලා අනපෙක්කත්තා කියන එකේ අයන්න දීර්ඝ. හොඳට බලලා ලියන්න ඕනේ. ඔක මොකද්ද? පුරිසෝ කියන්නේ විශේෂණ පදයක විශේෂ පදයක. කෙලවරේ ඡයන්නකුත් තියෙනවා. එහා පැත්තේ. ච කෙලවරේ. රාජුගේ අශ්වයා. රජුගේ අශ්වයාද රජුගේ පුරුෂයාද කියන එකයි යෝගී තේරුම. එතකොට රඤ්ඤෝ පදෙත් එක්ක අස්සෝ පදේ රඤ්ඤෝ පදෙත් එක්ක පුරුෂෝ පදේ. අනික පතරී තලු. පැහැදිලිද? එතකොට සම්බන්ධ තියෙනවා රඤ්ඤෝ අස්සෝ රඤ්ඤෝ පුරුෂෝ. රජුගේ අශ්වයා රජුගේ පුරුෂයා. එතකොට දැන් මේ අපිට ওই දෙක ඕන නම් වෙන වෙනම සමාස පද දෙකක් හදන්න පුළුවන්. රාජස්සෝ රාජපුරිසෝ. රාජස්සෝ රාජපුරිසෝ කියලා. හැබැයි ඒ වුණාට එතකොට පද තුනම එකතු වෙන්නේ නැහෙනේ. ඒ නිසා තව ක්‍රමයක් තියෙනවා. අස්සෝච පුරිසෝච කියලා ඒ දෙක සමාස කරනවා. එතකොට ඔය යටින් ලියන්න ඕන ඔය දෙකම විශේෂ පද දෙකක්. ය අර ඕකත් විශේෂ නෑ එතන හරිය. පටමයක වචන කියන එක හරිය. ඒ දෙකම විශේෂ පද. ඒකත් විශේෂ. ඊට පස්සේ ඒ දෙක එකතු වෙලා හැදෙනව කොහමද? අස්ස පුරිසා. ඒ සමාසේ අපි තාම ඉගෙන ගත්තේ නැහැ. ඒක ඉස්සරහට කතා කරන්නේ මේ ද්වන්ද සමාසයක් කියලා. එකිනෙක සම්බන්ධයක් නැතත් ඇතැම් පද සමාස කරන්න පුළුවන් ඒ ද්වන්ද සමාසෙ. නමුත් මේක එකිනෙක සම්බන්ධයක් නැහැ කිව්වට ඒ දෙන්න එකතු වුණාම ඒ දෙන්නගේ වෙන තැනකට එක සම්බන්ධයක් තියෙනවා. හැබැයි ඒ දෙන්න ස්වාධීනව ගත්තොත් සමහර විට සම්බන්ධයක් නැහැ. අන්න ඒ වගේ පද සම්බන්ධකරනද යොදා ගන්න සමාසය තමයි අපි කියන්නේ ද්වන්ද සමාසය. ඒකට අස්තපුරිසා කියලා වරන් ඇතුළේ කියනවා ද්වන්ද. ඊට පස්සේ දැන් අන්න අස්තපුරිසා කියන පදේ රඤ්ඤෝ කියන චට්ඨ පදේ සම්බන්ධයක් තියෙනවා. ඊට පස්සේ අපි කියනවා රාජස්ස පුරිසා. පැහැදිලි නේ කතා? හොඳටම පැහැදිලි. රාජ ශබ්දයේ පූර්වස්වරයේ ලොප් වෙලා මේ රාජ ශබ්දයේ පදාන්තය ලොප් වෙලා තමයි හැදෙන්නේ. රඤ්ඤෝ පදේ එතකොට විභක්තිය අයින් වෙලා රාජ කියලා එනවා. අස්තපුරිසා කියන පදේ ඊට පස්සේ සමාස වෙනවා. රාජා කියන එකේ එතකොට මුල් ශබ්දේ රාජනි රාජ එකතු කිරීම අස්සපුරිසා රාජස්සපුරිසා වෙනවා. එහෙම නැතුව රාජස්ස කියන්නේ රජුගේ කියන එක එහෙම නෙවෙයි. එහෙම පදයක් නැහැ නේ. තේරුණාද? අවරජිතය සම පැහැදිලිද කතාව? පැහැදිලි වැඩි. එහෙම පවිවේකයස්ම පැහැදිලි කතාව. පැහැදිලි. ඒ දැන් ඔතන දෙන්නෙක් නේ ඒ සමාසයේ ක්‍රමයක්. ඒක ද්වන්ද සමාසයේ බහුවචන වෙනවා. දැන් අම්මයි තාත්තයි අපි කියනවා මව් පියෝ කියලා. මව් පියා කියන්නේ නෑනේ. මවද පියාද කියන එක එකතු වුණාම අපි කොහොමද කියන්නේ සිංහලෙන්? මව් පියා කියලා. දෙමව්පියෝ දෙයන්න නැතත් මව් පියෝ කියලා බහුවචනෙන් කියන්නේ. අලියයි ඇතයි කියන එක අපි කියනවා අලි ඇත්තු. බල්ලයි බලලයි දෙන් දෙක එකතු කරලා බල් බලස්. කොහොමද බහුවචනෙන් එහෙම කියනවා? ඒක එක රටාව ද්වන්ද සමාසය. අපි ඒ වගේ රට කතා කරනවා. ඒ සමාසයට ආවා පදේ හැදුවත් පිළිවෙලට හැදුවත් ලියන්න ඕන. මේ පද හැදීමක් නෙවෙයිනේ මේ කරන්නේ. වාක්‍යයක මේ පද අතර තියෙන සම්බන්ධය කියන එක විතරයි මේ කියන්නේ. පද හැදීමක් නෙවෙයි මේ. මේ වාක්‍යයක වචන අතර තියෙන සම්බන්ධය ගැනයි මේ කිව්වේ. පද හදනවා නම් ඒ ඔක්කොම කරන්න ඕන. අනිත් පිටිවලට ඒ සියල්ල වෙන්න ඕන. මේ ටික මේ පද හැදීමේ අදහසින් මේ ටික කියව නෙවෙයි. වාක්‍යයක තියෙන පද අතර සම්බන්ධය තේරුම් ගන්නයි මේ කිව්වේ. සමාසය පවතින ආකාරය ගැන විස්තර කරන්නයි මේ කිව්වේ. පැහැදිලි. මෙන්න ඊළඟ එක තික්කින්දියස්ම ලියමු බලන්න. ඔය ටික අපි කියවලා මින්. රඤ්ඤෝ ගරු පුත්තෝ ඉති අත්‍ර රඤ්ඤෝ ගරු පුත්තෝ යන මේ උදාහරණයෙහි රාජා පික්කිනෝපි ගරුණෝ රාජ ශබ්දය අපේක්ෂා කරන්නා වූ ගරු ශබ්දයාගේ පුත්තේන සහ සමාසු පුත්ත ශබ්දය හා සමාසය වෙයි. ගමකත්තා ඒ සම්බන්ධය ගම්‍යමාන බැවිනි. ඒ කියන්නේ ප්‍රකට වෙන තමන්ට තේරුම් යන බැවිනි සම්බන්ධය තේරුම් යන බැවිනි ගමකත්තම්පි ගම්මෙමාන භාවයද සමාසස්ස සමාසයක නිබන්ධනං කරුණුයි කරුණක් වේ තත් ඒ වාක්‍යෙහි ගරුණෝ පුත්තෝ ඉති ගරුණෝ පුත්තෝ යයි විග්ගහෝ විග්‍රහය වේ අඤ්ඤත් ඒවං අඤ්ඤත්‍ර සෙසු තෙන්හිද මෙසේය හරි ඒ වාක්‍ය නියම බලන්න දොටේ අස්සපුරිසා කියන පදේ තමයි ඉතින් අපේක්ෂා කරන්නේ රඤ්ඤෝ කියන පදේ වෙන දෙයක් නෙමෙයි. ඒකට ඒකේ අයිතිය තමයි රඤ්ඤෝ පදෙන් කිව්වේ. ද්වන්ද කියන එකත් මතක්. මේ ටික රඤ්ඤෝ එකයි යට රඤ්ඤෝ එකේ භාගයක් තියෙන ඒ ටික මම අහගන්න. ඒක
නේද?
ඔව්. කෝවි
එහෙම
ඔව් නෑ යටට. අනේ. හරි. දැන් ලියාගෙන යමු බලන්න. රඤ්ඤෝ ගරුණෝ පුත්තු. රඤ්ඤෝ තඩියත්. හරි. ඉතහා පැත්තගේ ගරුණ පුත්ත මේක එතකොට පද අතර සම්බන්ධය තියෙන්නේ අර කලින් තිබ්බට වඩා වෙනස් විදියට. මේකේ තේරුම මොකද්ද? රජුගේ ගුරුවරයාගේ පුතා. රජුගේ ගුරුවරයාගේ පුතා. පැහැදිලිද? එතකොට පුතා කාගේද? රජතුමාගේද? කාගේද? ගුරුවරයා කාගේද? පුතාගේද? රජතුමාගේ. එතකොට සම්බන්ධය තියෙන්නේ කොහමද? රාජ අනේම ඊට පස්සේ එතකොට රජතුමාගේ පුතා. ගුරුවරයා තරහ වෙයි හොඳටම නේද? ඔන්නෝමයි සම්බන්ධය තියෙන්නේ. පුත්තෝ කියන්නේ එතකොට විශේෂ්‍ය පදේ. ඒකේ විශේෂණය තමයි ගරුණෝ කියලා කියන්නේ. ඊට පස්සේ ඒකත් විශේෂ්‍ය පදයක් වෙනවා. ඒ ගරුණෝ පදේ විශේෂ්‍ය වෙනවා. නැහැ ඒක එහෙම තියන්න. ඔව් චට්ටි ඒකවචන කියලා දන්නවා. චට්ටි ඒකවචනයි. ඊට පස්සේ මේක විශේෂ මෙතන භින්නාධිකර විශේෂ මුල් එක භින්නාධිකරණ කියලා ඉන්නවා. ඔය ගරුණෝ කියන එකේ භින්නාධිකරණ විශේෂණය යන්නේ බි විශේෂණ. බියන්න මුලින්ම යන්නේ උඩ විශේෂණ කියන එක භින්නාධිකරණ විශේෂණ. මෙහා පැත්තේ භින්නාධිකරණ විශේෂණ කියන එක මකන්න. මොකද ඒක එක නෑ ඔක්කොම මකන්න. ඊට පස්සේ යටින් තෙලකින් තමයි ලියන්න වෙන්නේ. මේ දෙක අතර තියෙන සම්බන්ධය දැන් මේ දෙක අතර සම්බන්ධය තමයි මේක. විශේෂ්‍ය විනාධිකරණ විශේෂණ. අපහු මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. මේක විශේෂ්‍ය වෙද්දී මේක විනාධිකරණ විශේෂණ. අතෝ බැරි
සිංහලින් අපි යොක කිව්වොත්
ගුරුතුමාගේ පුතා කියන යාගී පැහැදිලි මේ කතාවද? එතකොට ගුරුවරයාගේ කියන කොටසේ ගුරුවරයා කියන එක විශේෂ පදේ වෙද්දී ඒකේ විශේෂණයේ තමයි භින්නාධිකරණ විශේෂණයේ තමයි රජතුමා කියලා කියන්නේ. රජුගේ ගුරුවරයා. පැහැදිලි? එතකොට මේ දෙක අතර සම්බන්ධය අපි කියන්නේ රජුගේ ගුරුවරයා. ඒ ගුරුවරයාගේ පුතා. පැහැදිලි? එහෙමයි පදේ. රජුගේ ගුරුවරයා ගුරුවරයාගේ පුතා. එතකොට ඒ ටික එකට කරලා කියනවා රජුගේ ගුරුවරයාගේ පුතා. හරි. එතකොට අපි ඒ නිසාර ගරුණෝ පුත්තෝ කියන පද දෙක සමාස කරන්න පුළුවන්. මොකද ඒ දෙක අතර සම්බන්ධය තියෙනවානේ. කොහොමද? ගුරුවරයාගේ පුතානේ. ඒ දෙක අපි එකට සමාස කරනවා. ගරුණෝ පුත්තෝ කියන දෙක එකතු කරලා ගරුණෝ පුත්තෝ. ඔතනම ඕන්නේ. යටින් මොනවද නිකන් දැම්මම ලියන්න ඕනෙත් නේ. නිකන් කීතල දෙවියෝ. කොහොමද එතකොට විභක්ති අයින් වෙලා ගරු පුත්තෝ. හරි, චක්ටි තප්පුරි සර්. ඊට පස්සේ ගරු පුත්තෝ රඤ්ඤෝ ගරු පුත්තෝ රඤ්ඤෝ පදේ එතෙන් එනවා.
ගරුණෝ කියන එක
තමයි. මොකද රජතුමා එතන අයිතියක් කියවෙන්නේ. ගුරුවරයා කියන්නේ රජුගේ ගුරුවරයා. ගුරුවරයා රජ වූ ගුරුවරයාගේ පුතා නෙවෙයි යතන අර්ථය. ඒ මොනානන්නේ තුල්‍යාධිකරණ විශේෂණ වෙන්නේ. එතන.
ගරුණෝ
කියන්නේ. විභක්ති තිබුණේ කෙනෙක් නෙවෙයි අපි බලන්න ඕන. ඔතන සම්බන්ධය බලන්න ඕන. සම්බන්ධය තියෙන්නේ රජතුමා කියන පදේ චට්ටි. දැන් ඔකේ එකයි අපි වෙන් කරලා කිව්වේ අර ඔය පද දෙකක් ඒ නිසා තමයි යටින් වෙන් කරලා පෙන්වන්නේ. තේමද? ඔකේ පදේ කොට හැදෙන්නේ රඤ්ඤෝ ගරු. ඊට පස්සේ ගරුණෝ පුත්තෝ. මෙහෙමනේ. එකනේ වල එකතු වෙලා තියෙන එකයි කලින් අපි කිව්වේ. ඉතින් කියන්නේ වාක්‍යයේ තියෙන විදිය අනුවනේ අපි ගන්න ඕන. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක භින්නාධිකරණ විශේෂණ පදයක්. මේ පද දෙක අතර සම්බන්ධය. තුල්‍යාධිකරණයි කියලා ගත්තොත් අර්ථය සම්පූර්ණ වරදිනවා. තුල්‍යාධිකරණ වුණොත් එහෙම වුණොත් රජ වූ ගුරුවරයාගේ පුතා. එතකොට රජතුමාම තමයි ගුරුවරයා. ඒ නිසා භින්නාධිකරණ විශේෂණයක් ඒක. පැහැදිලි නේද කතාව? දැන් එහෙම ගන්න බෑ. එතකොට රජතුමාගේ ගුරුවරයෙක් වුණ පුතා. එහෙමනොත් අර්ථය සම්පූර්ණ වැරදි. එතකොට පුතාම තමයි ගුරුවරයා. තේරුණාද කතාව? එහෙමනොත් රඤ්ඤෝ ගරු පුත්තෝ ගරු කියලා වෙන් කරලා ගත්තොත් එහෙම ඒකත් ප්‍රථම පුත්තෝපදිත් ප්‍රථම. එතකොට ගුරුවරයාම තමයි පුතා වෙලා තියෙන්නේ. රජුගේ ගුරුවරයා රජුගේ පුතා ගුරුවරේ. ඒ වගේ අර්ථයක් එහෙම ඉන්නේ. ඒ නිසා දැන් ඒකයි අර මේ අර්ථ ගද්දි අපි මේ තැන්වල සලකලා බලන්න ඕනේ කතාව. පැහැදිලිනේ කතාව
නේද?
ඔයක තමයි. දැන් මේ විදිහට දැන් අපිට වාක්‍ය තියෙන ඒවා වෙනස් කරන්න බැහැ නේද? දැන් ලියලා තියෙන වාක්‍යනේ. ඒක වෙන් කරන්න බැහැ. ඒ නිසා තමයි සම්බන්ධය කොටස් දෙකකට ලිව්වේ වෙන වෙනම. එක පෙළට ඔක්කොම ලියන්න නැතුව. දෙදෙනෙක් කතා නෙමෙයි. අර ඔක්කොම භින්නාධිකරණ විශේෂණ කියලා අර කෙලින්ම ලිව්වනම් ওই පැටලිල්ල එන නිසා තමයි කොටස් දෙකකට වෙන් කරලා වේ සම්බන්ධ ලිව්වේ. මෙතන මේ කොටු කරලා දෙක ලිව්වේ එහෙම පැටලෙන නිසා. මේ ඉස්සරහින් ගින්නාලි කරන විශේෂණ ගැන ලිව්වොත් වරදින නිසා. ඒ දෙක එක සමානයි කියලා හිතෙනවනේ කෙනෙකුට. එහෙම නොත් හිතෙන්නේ රජ වුණ ගුරුවරයාගේ පුතා කියලානේ. නැදෙන්නේ. ඒ දෙක සමාන විභක්තිය කියලා එනවනේ. ඒ නිසා දැන් මේක තමයි සම්පූර්ණ ඒක රජුගේ ගුරුවරයා ගුරුවරයාගේ පුතා. ඒ කියන එක තමයි තනි වාක්‍යයක් විදිහට ඇවිල්ලා තියෙන්නේ රඤ්ඤෝ ගරුණෝ පුත්තෝ. ඒකට රජුගේ ගුරුවරයා ඒක චක්කියට වරණය කරනවා ගරුණෝ පුත්තෝ. ඊපස්සේ මේ ඔක්කොම අවසානෙට කියනවා තමයි රඤ්ඤෝ ගරුණෝ පුත්තෝ කියන හැටි. ඊට පස්සේ මේ දෙක අපහු සමාස වෙනවා. රඤ්ඤෝ ගරු පුත්තෝ රාජ ගරු පුත්තෝ. මේ දෙක අපහු සමාස. ඔව්. පුත්තෝ. එතකොට ඒක අපහු ෂට්ටි කප්පේ. පැහැදිලි ඇති ගෞතම වංශාත්ම ගැටලු එහෙම තියෙනවා කිසිම ගැටලුවක් නැහැ අපි කිව්වා කලින්ම කට්ටියට බලන් ඉන්න කියලා නේද අද මේ තියන් ටික හොඳට බලන් ඉන්න කියලා කිව්වා නේද ඒ උඩ වාක්‍යයේ තියෙන වචන අතරේ සම්බන්ධය ගැන ඒ නිසා හොඳ අවබෝධයෙන් බලන්න ඕන දැන්. ඔය වගේ තැන් පෙළ අටුවාව කියද්දිත් අහුවෙනවා. ඒවා අපි වැරදියට ගත්තොත් එහෙම අර්ථ ලොකු වැරද්දක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ තැන්වල බොහොම අවබෝධයෙන් කියවන්න ඕන. මේ තැන් ඉතින් අටකතා ටීකාවල විස්තර කරලා තියෙනවා. මෙතන මේ පදේ මේකත් එක්කයි සම්බන්ධය ඒ විදිහට විස්තර කරලා තියෙනවා. එහෙම නැත්නම් සමහර විට කටලා ගන්න පුළුවන්. මම කියවස් මම පැහැදිලිද? හරි, අපි ඉතිරි ඉස්සරහට කොටස කියාගෙන යමුද? රූපේ සංඥා, රූප සංඥා.
රූපේ සංඥා, රූප සංඥා.
රූපයෙහි සංඥාව, රූප සංඥාව නම් වේ.
රූපේ සංඥාව, රූප සංඥාව නම් වේ.
තොර මේ උදාහරණයේ කිව්වේ සප්තමී තප්පුරිස සමාසයේට උදාහරණයක්. සප්තමී තප්පුරිස. දැන් අපි කිව්වේ මේ වෙනකන් චට්ටි තප්පුරිස පදනේ හැදුවේ අන්තිමට. දැන් ඔන්න සප්තමීයෙන්. රූපයෙහි සංඥාව රූප සංඥාවයි. කොචි සමහර තැනක නින්දායන් නින්දා අර්ථයෙහි සත්තමී තප්පුරිස සමාසය වේ. කූපේ මණ්ඩුකෝ විය. කූපේ මණ්ඩුකෝ විය යන වාක්‍යයෙහි කූප මණ්ඩුකෝ. කූප මණ්ඩුකෝ යයි පදයක් සැකසේ.
කූප මණ්ඩුකෝ යයි පදයක් සැකසේ.
නගර කාකෝ ඉච්ඡාදි ඒවං.
නගර කාකෝ ඉච්ඡාදි ඒවං.
නගර කාකෝ යනාදී පදද මෙසේය.
නගර කාකෝ යනාදී පදද මෙසේය.
තොර මොකක්ද මේකේ තේරුම? මේ නින්දා අර්ථයේ සප්තමී තප්පුරිසේ යෙදෙනවා කියන එකයි තේරුම. ඒ පදේ හදමුද බලන්න කවුරු හරි. මොකද්ද මුලින්ම කියපු දැන් සප්තමී තප්පුරිස පදේ? ඊළඟ එක රූපේ සංඥා කියන එක මේ පැහැදිලි මේකේ හද හදන හැටි ලේසි. රූපේ සංඥා සංඥා කියන්නේ ශ්‍රීලිංග පදයක් නේ. සංඥා කියන්නේ මේ විදිහටමයි පිටරන්නේ. එතකොට ඉනවචන යුත්තන්හි ඊට පස්සේ මේක විභක්ති අපි අයි කරනවා. ඊට පස්සේ ප්‍රකෘතියයි දෙකම එකට කරනවා. රූප සංඤා. ඊට පස්සේ පද දෙක එකතු කරලා පදයක් හදනවා. රූප සංඤා. පැහැදිලිනේ ඒකට නමක් දීලා අවසන් කරමු. රූපේ සංඤා. ඒක මේක සප්තමී පදයක්. ඒ නිසා තමයි අපි මේකට කිව්වේ සප්තමී තපුරු දෙක. ඊට පස්සේ ඊළඟට තියෙනවා නින්දා අර්ථයේ නින්දාවක් ගැන කියවෙන තැන්වලදී සප්තමී තප්පුරිතේ යෙදෙන තැන් තියෙනවා. උදාහරණයක් කිව්වා පළවෙනි එක
රූපේ
සංඤා. තේරුම මොකද්ද? ලින්දේ ගෙම්බෙක් මෙන් ලින්දේ ඉන්න ගෙම්බෙක් වගේ කියන අර්ථයේ කූපේ මණ්ඩුකෝ ගිය කියලා අපි වාක්‍ය ලියනවා. තේරුම ලින්දෙහි සිටින ගෙම්බෙක් මැඩියෙක් මෙන්. එතකොට ඒක බුත්තට්ඨාන කියන න්‍යායෙන් විය කොටස අපි අයින් කරනවා. එතකොට කූපේ මණ්ඩුකෝ ඒ ඊට පස්සේ ආපහු මේ විදිහටම තේසම් විභක්තියෝ සූත්‍රයෙන් සහ ප්‍රකති චස්ස සූත්‍රයෙන් ප්‍රකෘතිමත් කළාම ඉතිරි වෙන්නේ කූප මණ්ඩුක. ඊට පස්සේ පදේ හැදෙනවා කූප ප්‍රථමායක වචනේ වර්ණෙගුවම කූප මණ්ඩුකෝ. තේරුම ලිංගෙම්බෙක් වගේ කියන එකයි තේරුම. ඇයි එහෙම කියන්නේ ලිංගෙම්බා කියලා කියන්නේ? දැන් ඕකේ තියෙනවද මොකක් හෝ නින්දාවක්? චන්දසුමනායස් මහලා තියෙනවද ඒ වචන? ලිංගෙම්බා වගේ කියලා කියනවනේ. කියන්නේ මොන හේතුවෙන්ද? බොහොම ගරුත්වයෙන්ද කියන්නේ? බොහොම හේතුව මේ තේරුම තමයි දැනන් ඉන්න ඕනේ මේ වගේ දේවල් නේද? කියමු බලන්න නිකුණ තිලකාස්ම එහෙම කියන්නේ මොන වගේ අවස්ථාවකදීද? දන්නේ බොහොම ස්වල්පයයි නේද? ඒක තමයි අර්ථය කියන්නේ. ඒකේ ප්‍රධානම මේකෙන් අදහස් කරන්නේ අර නින්දා අර්ථයේ පොඩ්ඩක් දැනගෙන සමහරට ගොඩක් දන්නවා කියලා හිතන් ඉන්නේ නේද? අන්න ඒ වගේ අවස්ථාවක තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඊළඟ තව උදාහරණයක් වෙන්නවා නගර නගරේ කාකෝ කියලා. නගර කාකෝ කියලා අපි කියනවා කොළඹ කපුටා. කොළඹ කපුටේ ඔන්න කාක්කේ එනවා කියලා මට කියන්න. ඒ වගේ දැන් කියන්නේ දැන් කාක් ඒ කියන්නේ මොකද්ද හේතුව? බොහොම පහත් ගති තියෙන අර සෑහීමකටපත් නොවෙන ඒ වගේ ගති තියෙන සත්වයක තමයි අපි කපුටා කියලා කියන්නේ. නගර කාකයා කියලා නැත්නම් කතාවට කියන්නේ නේද කොළඹ කාකයා කියලා. එහෙම කියනවා අපි පැතිවලත් ඔය තමනට එහෙම කියනවා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ අර කෑදර දේවල් වලින් සෑහීමකටපත් නොවෙන අන්න ඒ වගේ අවස්ථාවකදී තමයි පාවිච්චි කරන්නේ. ඒකෙම එතකොට පාලියෙන් ඒ කාලේ තිබිලා තියෙන ව්‍යවහාරය. නගර කාකෝ කියලා කියනවා. නගරේ කාකෝ කියන එකයි වචන දෙක. නගරේ කාකෝ. එතකොට නගරේ කාකෝ විය. නගරයේහි සිටින කාක්කෙන් මෙන් කියන අර්ථයේ විය පදේ එතකොට අපි අයින් කරලා නගරේ කාකෝ කියලා ගන්නවා. එතකොට ඒකේ විභක්තිය අයින් වුණාම නගර කාක කියලා හිටිනවා. වචනික තුනම නගර කාක විභක්ති දාලා නගර කාකෝ. ඒව ඉතින් පද හදන්න හදලා පෙන්නන්න ඕන නැහැ. ඒව දැන් හුරු නිසා කලින් ඒව හදලා හොඳට හුරු නිසා අන්තිම පදේ විතරක් අපි ගෞතම වංශාසමට දෙමු හදන්න. හරි ඉක්මනට හදමු බරන්. හරි තව මොනවා හරි ගැටලු තියෙන ඉක්මනට ඒ වෙනකන් අහන්න බලන්න.
නිබන්ධන් කියලා කියන්නේ
හොඳට බලන්න වචන කොහොමද තියෙන්නේ.
නිබන්ධන
කාරණාව කියන අර්ථය. මේකේ තවත් කොටසක් අපිට කියන්න තියෙනවා නේද? අත්‍ර උපමාය නින්දා ගම්යති.
අත්‍ර උපමාය නින්දා ගම්යති.
මෙහි උපමාවෙන් නින්දාව හැඟේ.
මෙහි උපමාවෙන් නින්දාව හැඟේ.
අන්තේ වාසිකෝ ඉති ආදෝ.
අන්තේ වාසිකෝ ඉති ආදෝ.
අන්තේ වාසිකෝ යනාදී උදාහරණයන්දී. විභක්තිය ලෝපෝ.
විභක්තිය ලෝපෝ.
විභක්ති ලෝපෝ කියලා එහෙම කියන්න එපා. එහෙම කිව්වොත් වැරදි නේ. තියෙන්නේ විභක්තිය ලෝපෝ.
විභක්තිය ලෝපෝ.
විභක්ති අලෝක ලොප් නොවීම වේ.
විභක්ති ලොප් නොවීම වේ.
කොට ඒ තැන් වල අන්තේ වාසිකෝ කියන තැන් වලදී විභක්ති ලොප් වෙන්නේ අන්තේ කියන තැන. ඒ විදිහටමයි කියන්නේ. සමානයි දින වචන. ඉතින් උත්තරාන මප්පයෝගෝ මේ දෙකට සමාදයක් දාලා ඊය කියන එක ලියලා අතලා පෙන්නනවා. ඊට පස්සේ මේ තැනක ඊට කලින් අපි ඔයිටත් උඩින් ලියවෙන්න ඕන ඔය අතරේ අමාදයෝ පරපදීහි කියන එකත් ඔයිට උඩින් ලියවෙන්න ඕන. මොකද තප්පු නෑ මකන්න ඕනේ නෑ උඩින් එතනින්ම සමාන ලබනවා දාලා අමාදයෝ කියන ඊටත් කලින් තව නාමානං සමාසෝ යුත්තත්වෝ කියන ඒවත් එන්න ඕන. ඒවත් ඉතින් පෙය්‍යාලමක්වත් දාලා ඒවා ලියාගන්න. වියේක කැපෙනවා තේන්නේ. ඊට පස්සේ නගර ධන කාක කාක තොටෝක දැන් අර ඒ යන්න අපි සූත්‍ර දෙකම එකට ලියමු. එතකොට තින් ඔබ පැහැදිලිනේ. දැන් කලින් ඒ වගේ ලියලා හුරුයිනේ. තේසම් විභක්තියෝ සහ ප්‍රකතිචස්ස තේසං විභක්තියෝ තේසං ඩොට් කීපයක් තොකති. දොර ප්‍රකෝතියත් වෙලා තමයි දැන් මේ පෙන්නලා තියෙන්නේ. ආපහු කලින් ඒවා විභක්තිය අයින් කරලා ප්‍රකෝතිය කරන හැටි දැන් දන්නවනේ. ඔව්. නගර කාක එකට නමක් දෙනවා තද්දිත සමාස සූත්‍රය. තද්දිත සමාස. එතකොට ඔහොම ලියව බලන්න අන්තේ දන වාසිකු යටි. අන්තේ දන වාසිකු. අන්තේ වාසිකු. අතේ.
අනා
ධන වා වාස්තුෝ කියලා කියනවා. ඒක මේකේ ඇත්තටම විභක්ති ලොක් වෙන්නේ නැහැ. මුල් පදේ විභක්ති ලොක් වෙන්නේ නැහැ. ඒකට කොහොමද ජීන වචන ඒක එහෙම තියන්නේ? සමාන ජීන වචන ඊට පස්සේ තේයාලම ඊට පස්සේ අමාදයෝ තේසම් විභක්තියෝ එකක් තේසම් විභක්තියෝ එකෙන් පිටිපස්සේ පදේ විතරයි විභක්ති ලොක් වෙන්නේ තේසම් පකරු. ඒතර ඒකෙදි අන්තේ පදේ ඒ විදියටම හිටියා. අන්තේ ඒක මොකක් වෙනසක් වෙන්නේ නැහැ. වාසික කියලා හැදුවා. වාසික ඊට පස්සේ අවසන් පදෙත් එහෙමයි. අන්තේ වාසික. ඊට පස්සේ ඉන්න ආශ්‍රම තුනලා මේ ටික අන්තිම ටික පේන්නේ නැත්තම් අර දුර දක්නා.
පොඩයි.
දෙයිනම් එතින් එවිට ඇදි එත ගමන. ඉතින් ඒක තමයි සමහර සූත්‍රෙන් එකටත් නම දුන්නේ. දැන් අපි කිව්වේ විභක්ති ලොප් වෙනවා කියලානේ. උඩ ඒ වගේදී. දැන් උඩ උදාහරණේ නගරේ කාකෝ විය ඊට පස්සේ විය කියන කොටස අයින් වෙනවා උත්තරඨානම ප්‍රයෝග න්‍යායයි. ඊට පස්සේ නගර කාක් ඊට පස්සේ විභක්ති ලොප් වෙනවා නගර කාක්. වසේ ප්‍රකෘති වුණාම නගර කාක එකතු වුණාම අපහු නගර කාක විභක්ති දුන්න ඒකට විභක්ති ගන්නලා නම් ඒ නම්වත් කරලා ප්‍රථම ඒක වචන පදේ දුන්නම නගර කාකෝ නගරයෙහි කවුඩා. එතකොට ඊළඟ පද දෙක එකතු වෙන්නේ අන්තේ වාසිකෝ. අන්තේ වාසිකෝ. එතකොට ඒකේ මුල් පදේ විභක්ති අයින් වෙන්නේ නැහැ. ඒකයි දැන් අපි විභක්ති ලොක් කරනවායි කිව්වට හැම තැනම විභක්ති ලොක් වෙන්නේ නැහැ. මේවට කියනවා අලුත් සමාස කියලා. අලුත් සමාස. ඒකට ලොක් නොව සමාස කියලා ඊවට කියන්නේ. ඒතර වෙන්න මේ විදිහේ එකට උදාහරණයක් තමයි අන්තේ වාසිකෝ කියලා කියන්නේ. අලුත් සමාසයක්. විභක්ති ලොක් වෙන්නේ නැහැ. හැබැයි තනි වචනයක්. ඒ විදිහේ උදාහරණ ඉතින් ගොඩක් පෙන්නනවා. අපි ඉස්සරහට කතා කරමු ඒක. හරි, එහෙමනම් තප්පුරිස සමාසය අවසන් වෙනවා. පැහැදිලිද? එතකොට තප්පුරිස සමාසයේ පද හැදින විදි ဒုတိယා පදයක් ප්‍රථම වාක්‍ය තතියාවක් ප්‍රථම වාක්‍ය කොයි විදියට ඒ රටාවටයි පද හැදෙන්නේ. ඒක තුන් මතක තියාගන්න ඕනේ. තපි ඉස්සරහට වුණ දැන් ප්‍රශ්න අහනවා මේ විනය අට කතාව කරගෙන යද්දි මේක සමාස වුණේ. දැන් කලිනුත් ඇහුවා සමහර ඒවා දැන් ටිකක් වැඩිපුර අහනවා කට්ටිය. මේ පදේ ඇදිලා තියෙන්නේ කොහොමද? විග්‍රහ වාක්‍ය ලියනු කියලා. විග්‍රහ වාක්‍ය ලියනු. විමල ජීවත්ම වෙනවන්නේ එන කට්ටියගේ අපි ආවුනේ. එන අයගෙන් අහමු.
සම්මෝ
මගදස්ස මගදස්ස නේද? එහෙම පුළුවන්නේ. දැන් ඔය කියන්නේ වචන තුනක් ගැනනේ ඔය දැන් කතා කරන්නේ. එහෙම පුළුවන්නේ පද දෙකක් තියෙන තැනකදී. ඒ කොහොමක ප්‍රකෘතිමත් කරලා කරන්න බෑ. හේතුව තමයි ප්‍රථම පද දෙකක් අතර තමයි කම්මධාරී වෙන්නේ. ප්‍රකෘති පද දෙකක් අතර කියලා කිව්වේ නැහෙනේ. කම්මධාරී වෙන්නේ කොහොමද? එහෙම නැත්තම් ඕනම එකක් එහෙම එකතු කරන්න පුළුවන්නේ. ප්‍රකෘති නම් හැම එකක්ම එකම ස්වරූපයෙන් තියෙන්නේ. ඒක කිසිම විවක්තියක් නැහැ. එහෙමනම් ඉතින් ඔච්චර තප්පුරිසයක් ඕනම නැහැ. එන ඔක්කොම කම්මදාහර. ඒ ඉතින් ප්‍රකෘති කරගම ඔක්කොම විවක්ති නැහැනේ මොකද? තේරුණාද? දෙදින කතාව.
අම්මයි
තාම කියන්නේ කතරන්ද. එනේ අපි කියපු ඒ ආපහු ගහන්නේ නේ. ඒ ටික පස්සේ අහන්න එනවා. ඔව්. නැත්තම් අනිත් අයට පාඩු වෙනවනේ. දැන් ආපහු ඒ ආපහු ගහන එක කියපු ඒවා නේද? කිව්වා නේද අපි? වේදා භවා කියලා කිව්වේ වෙනසක් නැති නිසා. මේ දෙක අතර මේ පද දෙක අතර ප්‍රඥෝ කියන පදෙයි මාගදෝ කියන පදෙයි දෙකෙන්ම කියවෙන්නේ එකම පුද්ගලයෙක් ගැන. ඒ දෙක අතර වෙනසක් නැති නිසා පද දෙකෙන්ම කියවෙන්නේ එකම පුද්ගලයෙක් ගැන නිසා. ભેදයක් වෙනසක් නැති බැවින් සම්බන්ධ අභාවෝ. ඒ දෙක අතර චට්ටි සම්බන්ධයක් නැහැ. අයිතිය සම්බන්ධ අයිතිය ආකාරයේ සම්බන්ධයක් ඒ පද දෙක අතරේ නැහැ. තියෙන්නේ කම්මදහරය ආකාරයේ සම්බන්ධයක්. මේ කියපුවා අපහු ගිහිල්ලා ටිකක් හිතලා බලන්න කියවලා. ඔහොම නෙවෙයි, තව ඔයිට වඩා තැන් එනවා කාරක කාණ්ඩෙදි. සෑහෙන්න හිතන්න තැන් එනවා. ඒ තැන් අපිට පුළුවන් විදියට අපි ඉතින් විස්තර කරනවා. ඒවා අපහු තමන් ගිහින් හොඳට හිතලා බලන්න ඕනේ කියන කතාව මොකද්ද කියලා. මේ ජොඩරින් ගොඩ ගැඹුරු කාරණා ටිකක් කියවෙනවා කාරක කාණ්ඩෙදි. ඒක බොහොම සිහි බුද්ධියෙන් අහන්න ඕනේ. හරි. ඉස්සරහා එකත් අපි කියාගෙන යමු කොහෙන්ද නේද? මීට අදාළවම තව කරුණු කීපයක් ගැන කියවෙනවා. ඔ මේකෙදි අපි දැන් සප්පුරිස සමාසයේදී කතා කළේ මුලින් ဒုတိယාදී විභක්ති පදේකුත් ඊට පස්සේ ප්‍රථමා පදේකුත් තියෙන විදිය උදාහරණනේ. නමුත් ඊට වෙනස් විදිය, මේ දෙක මාරු වෙලා විභක්ති සහිත පදය පිටිපස්සට එන විදියටත් මුලින් ප්‍රථමා පදේකුත් එන විදිය උදාහරණ ටිකකුත් පෙන්නනවා. උදාහරණ ඉතින් පෙන්නලා තියෙනවා. ඒවා ඇතරම මුලින් යෙදෙන පදේ නිපාත උපසර්ග නිපාත පද ඇතරම. ඒක මේ විදියට යෙදිලා අති අන්තං අච්ඡන්තං අති කන්තං අති කන්ත පච්චක්ක පති අක්කෝ පච්චක්කෝ කියලා. එතකොට මේ විදිහේ නිපාත පදත් එක්ක එකතු වෙන හැටි තත්ත්ව දීපිකාව වගේ පොත්වල පෙන්නලා තියෙනවා. ඒවා අපි විස්තර තනියෙන් බලාගමු. ඒවා දිච්චර අපහසුවක් නැහැ. මතක තියාගන්න තියෙන්නේ මේ විදිහේදී ඇතැම් තැනක මුලට නිපාතයක් ඇවිල්ලා නිපාත පදය නිපාතය ධන විභක්ති විභක්ත්‍යන්ත පදය විභක්ති සහිත පදය කියන මෙන්න මේ
ඒ දෙක මාරු වෙලා
සප්පුරිස පද සප්පුරිස සමාස හැදෙනවා. මේ විදිහටත් හැදෙනවා සප්පුරිස.
ඒක අර කලින් කියපු ක්‍රමයට පද දෙක මාරු වෙලා ඊට වඩා. ඒ වගේම විස්තර ඉස්සරහට එනවා. උපරි ගංගං හෙට්ටා ගංගං අන්තෝ සමාපatti අද්දමාසකං අඩ රත්තන් ඒ විදිහ උදාහරණ ඉදින් පෙන්නනවා. ඒවා පස්සේ අපි පොත ලැබුණම බලා ගන්න නේද? තව දවස් තව ටික දවසකින් ලැබෙයි. පිටිපස්සේ පදේ විතරයි ලොක් කරන්නේ. පිටිපස්සේ කේ විතරක් විභක්ති ලොක්
කරන්නේ.
අන්තවාසිකෝ කියන පද හැදෙන්නේ නැහැ. හැදෙන්නේ නැහැ. විභක්තිය කියන්නේ ආදේශය තමයි. විභක්තිය හෝ ආදේශය ඉතින් අපි ලොක් කරන්නේ. විභක්තිය ලොක් කළා කියන්නේ එතකොට ආදේශයත් උඩ ලොක් වෙනවනේ. විභක්තියෙන් තොරව ආදේශයක් නැහෙනේ. විභක්ති අපි අර එදා කීවේ මහීරුහ ඒ න්‍යාය කියලා. ඒ විදිහට ඉතින් විභක්තිය ආවේ නැත්නම් ආදේශයේ ඉන්න විදියක් නැහැ. විභක්තිය ආපු නිසා තමයි ආදේශය ආවේ. එහෙමනම් විභක්තිය ලොප් වෙද්දී ආදේශයත් ලොප් වෙලා යනවා.
එතකොට පදටි තත්කෙ නෙමෙයි දෙකෙන් එක තමයි.
ඒක තමයි. ඊට පස්සේ තව විස්තර කරනවා. දැන් අලුත් සමාසයට උදාහරණ අපි කතා කළේ දැනට අපි අන්තේ වාසිකෝ කියන එක විතරනේ. වෙයි තමතරව ဒုတိယාදී අනිත් විභක්ති වලත් ඒ විදිය අලුත් සමාස හැදෙනවා. ဒုတိယා තတိယයි හැම එකේම. උදාහරණ ටිකක් පෙන්නනවා. ဒုတိယාවේ ඉඳන් අනුපිළිවෙලට අමතං දදෝ කියන්නේ ဒုတိယා, සහසා කතං කියන්නේ තတိယා, පරස්ස පදං කියන්නේ චතුත්ති, පරතෝ ഘോഷෝ කියන්නේ පංචමී, ගවං ප්‍රතිත්තේරෝ කියන්නේ ඡට්ටි, පුබ්බේ නිවාසෝ කියන්නේ සත්වමී. මේ විදිහට අලුත් සමාස හැදෙන එක එක විභක්තියට අලුත් සමාස වලට උදාහරණ ටිකක්. දැන් ගවම්පති කියන එකේ තේරුම මොකද්ද? විමල ජීවාශ්මක. ගවම්පති, ගවම්පති තේරුම. ගවම්පති. ගවම් කියන එකේ තේරුම? නිපුණ දිලකාස්ම. ජම්බිතිය. මොකද ගවන් කියන එකේ තේරුම? ඈ විභක්තිය මොකද?
ගවස්ස.
ඒක නෑ ගවස්ස කියලා කියන්නේ. නෑ මං අහන්නේ ඒකේ විභක්තිය මොකද්ද කියලා. විභක්තිය වචනය මේ ගෝ ශබ්දය අපි කතා කරා මතකද? ගටි ගවන් කියන්නේ චට්ටි බහුවචන පදේ. ගවන් ගුණන් ගෝණන් දැන් අමතකයි දිනේ පද හදපු එක. ඔතන ගවන් කියලා කියන්නේ ගවයින්ගේ පති කියලා කියන්නේ ස්වාමියා. ගවයින්ගේ ස්වාමියා කියන එකයි අර. ඊට වැඩියෙන් ඉඳලා දෙරි වුණා මේක නෙවෙයි නේද? ආතත් වැඩි නේද? කොහොමයි කිව්වේ නෑ මේ තරි. හරි එමුනා ඊළඟ සමාසයට යමු. ගොඩක්ම වැදගත් සමාසයක් මේ කොටස. දැන් කලින් එකෙත් ඒ විස්තර ටිකක් තිබුණු නිසා කතා කරේ. ඉතින් මේකෙත් ඒ වගේ මේක නම් ගොඩ විස්තර ඒ වගේ කියන අඩුයි. නම
දවයාගේ ගවයින්ගේ
ඒක තමයි තේරුම. ගවීන්ගේ ස්වාමියා කියන එක. ඉතින් මොල් විභක්ති ලොක් වෙන්නේ නැතුව සමාස වුණේ. දැන් අන්තයේ ගියද්දි අන්තයේ කියන පදේ අන්ත කියන ශබ්දයේ විභක්තිය ලොක් වුණේ නැහැ
නේද?
ඒ ඉවර.
පැහැදිලි
නෑ. එතන එක උදාහරණයක් දෙන්න. හරි, අපි එහෙමනම් බහුබීහි සමාසිත යම් අඤ්ඤ පදත්තේසු බහුබීහි යනු සංඥා විධාන සූත්‍රයි. අඤ්ඤ පදත්තේසු යනුද බහුබීහි යනුද පදයෝය පද දෙකකි. එතකොට මේකට විභාසා කියන පදයත් අනුවර්තනය කරගෙන අපි අර්ථ කියනවා. ඒත් එක්කම නාමානං යුත්තත්වෝ සමාසෝ කියන පදත් එකතු කරලා අර්ථ කියනවා. අඤ්ඤ පදත්තේසු අඤ්ඤ පදයන්ගේ අර්ථයෙහි විභාසා විකල්පයෙන් සමාස කරනු ලැබේද? නාමානං යුත්තත්වෝ නාමයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධ අර්ථය ඇති
සමාසය
බහුබ්බීහි නම් වේ. එතකොට අපි තව ටිකක් ඉස්සරහට වෘත්තියක් කියමු. අප්පට මන්තානං ප්‍රථමා විභක්තියන්ත නෝ අඤ්ඤේ සංපදානං අඤ්ඤේ
පදයන්ගේ
අත්තේසු
අර්ථයන්හි
ද්වේවා බහූනිවා
නාමානි
නාමපද දෙකක් හෝ බොහෝ ගණනක් හෝ යදා සමස්යන්තේ යම් කලෙක සමාස කරනු ලැබේද? තදාසෝ සමාසෝ එකල්හි ඒ සමාසය බහුබ්බීහි නාම බහුබ්බීහි නම් වේ. හරි, එතකොට මොකක්ද මේ කිව්වේ බහුබ්බීහි සමාසය කියන්නේ මොකක්ද කියලා? අපි මේ බෝඩ් එක මකම බලන්න කවුරු හරි නේද? විමල ජීවාශ්මතුන් මේක මකම බලන්න. බහුබ්බීහි කියන වචනේ තේරුම මේ බහුබ්බීහි සමාසයකින්ම තමයි හැදිලා තියෙන්නේ නේද? බහුබ්බීහි කියන එකේ තේරුම බහවෝ වීහයෝ යස්සසෝ බහුබ්බීහි. ඒතර මෙතනදි මේ කියන්නේ අඤ්ඤ පදත්තේසු බහුබ්බීහි. අඤ්ඤ පදයක අර්ථයෙන් තමයි බහුබ්බීහි සමාසේ හැදෙන්නේ. මොකද්ද මේ අඤ්ඤ පදය කියලා කියන්නේ? මොකද කලින් කියපු ඒ වගේ මේකේ තියෙන වෙනස මොකක්ද කියලා අපි බලන්න ඕනේ. අපි දැන් මුලින්ම කතා කළා කම්මධාරයේ සමාසය. එතනදී අපි කතා කරා තියදුවා පදයක් නීලු නීල නීලං උප්පලං නීලුප්පලං කියලා. එතකොට නීලං උප්පලං කියන වචන දෙකේ තේරුම මොකක්ද? නීලං නීලං කියන එකේ තේරුම උප්පලං කියන එකේ ඒ දෙක එකතු වුණාම එන එකේ එන වචනේ තේරුම නිල් උපුල නිල් උපුල. එතකොට දැන් අර මුලින් තිබුණු වචන දෙකේ අර්ථයයි සමාස වුණාම හැදුණු වචනේ අර්ථයයි වෙනස්ද? එහෙම නැත්නම් ඒ දෙකේ එකතුවද? වෙනසක් නැහැ. ඒ දෙකේ එකතුවමයි. පැහැදිලිද? ඒ එකතු වුණ වචනයන්ගේ අර්ථයම තමයි හැදුණු සමාස පදෙත් අර්ථය. පැහැදිලිද කතාව? ඒ සමාස වෙන්න කලින් තිබුණු වචනයන්ගේ එකතුවම තමයි, ඒ වචනයන්ගේ අර්ථවල එකතුවම තමයි සමාස වුණ පදිනුත් කියවෙන්නේ. පැහැදිලි කතාව. එතකොට එහෙමනම් තප්පුරිතෙන් හැදුණු පදයක් ගත්තොත් අපි කියනවා රඤ්ඤෝ පුත්තෝ, රාජ පුත්තෝ කියලා පදයක් හදනවා. රඤ්ඤෝ කියන එකේ තේරුම පුත්තෝ කියන්නේ පුතා. එතකොට අපි වාක්‍ය විදියට ලිව්වම ඒකේ තියෙන්නේ රජුගේ පුතා කියන එකනේ. අපි ඒක සමාස කරනවා රාජ පුත්තෝ කියලා. එතකොට මේ රාජ පුත්තෝ කියන පදෙන් කියවෙන්නේ අර අර කලින් සමාස වෙද්දි තිබුණු වචන දෙකේ එකතුවට වඩා වෙනස් අර්ථයක්ද? ඒ අර්ථයම. පැහැදිලිනේ කතාව? හැබැයි මෙන්න මේ බහුබ්බිහි කියන සමාසයේ ඊට වඩා වෙනස් විදිහේ සමාසයක්. ඒකේ ඇතුලේ සමාස වෙලා තියෙන වචන දෙක තියෙනවානේ. ඒ දෙකෙන් කියවෙන අර්ථය නෙවෙයි ඇත්තටම ඒ වචනෙන් කියවෙන්නේ. හරි පුදුම වැඩන්නේ. එහෙම එකක් කොහොමද වෙන්නේ නේද? ඒක අපේ උදාහරණේ කතා කළාම බලා ගන්න පුළුවන්. අපිට මෙතනින් අදහස් වෙන්නේ ඒ සමාස වෙන පද දෙකේ අර්ථයට වඩා වෙනස් අර්ථයක් තමයි අන්තිමට හැදෙන සමාස පදයෙන් කියවෙන්නේ. ඒ නිසා තමයි මේකට කියන්නේ අන්‍ය පදාර්ථ සමාසයක්. එතකොට එකතු වෙන පද දෙක පද දෙකෙන් කියවෙන වචන නෙවෙයි, අර්ථය නෙවෙයි. මේකේ ඇත්තටම මේක එකතු වුණයින් පස්සේ කියවෙන්නේ. වැදගත්. ඒක තමයි වෙනස. මේකilla නෑ.
අනිත් පාටි මොනද වැටෙනවා?
කිනවද ගන්න
මොනද කල්ලාන්න
මම හරි අපි පළවෙනි උදාහරණය දකන් කියවමුකෝ. ආගතා සමනා යංසු, ආගතා සමනා යංසු යන වාක්‍ය,
ආගතා සමනා යංසු යන වාක්‍ය,
ආගත සමනු,
ආගත සමනු
යනුවෙන් සමාස වේ,
යනුවෙන් සමාස වේ,
විහාරෝ,
විහාරෝ
විහාරයයි,
විහාරයයි.
මත මේකේ තේරුම තමයි මේ කමාවෙන් පිටිපස්සේ දෙයි දීලා තියෙන්නේ.
අවත් ඉතින් ගොඩක් මොකද මේ
හරි. එතකොට අපි විග්‍රහ වාක්‍ය ලියා ගන්නවා. ආගතා සමනා යන්සෝ කියලා විග්‍රහ වාක්‍ය ලියා ගන්න. ඒක ලියමු බලන්න. තේජානන්ද ආශ්‍රමතුන් හිනන් ඇවිල්ලා මෙතන. හරි. වැඩි වෙලා ගන්න නැතුව අපි මේ ටික ටිකක් කතා කරන්න තියෙන නිසා. ආගතා සමනා යංසෝ. ඉන්ටර්නලියන් ගියගේ. යං සෝ. ඊට පස්සේ ඊට යටින් ගියා වෙන්න ඕන ඔය ටික මම තියෙන්නේ ඔක ඇතුළට ඉතින් එන්න ඕන නාමාන යුත්තත්ව කියන එක ඒත් එක්කම අඤ්ඤ පදත්තේසු ඒ දෙක එක දෙයක්. අන්‍ය පදත්ති. පදත් හේසු කියදි මහ ප්‍රාණතයන් සුයන්නට කලින් ඊට පස්සේ වුත්තට්ඨාන මප්පයෝ එතන යටින් ඊට ගලියගෙන වුත්තට්ඨා ඊට යටින් තේසං විභක්තියෝ සහ ප්‍රපති තේසං ප්‍රපති ඊට පස්සේ තද්දිත සමාන කොට යටිගේ උත්තරාණකින් මේ වටකින් කමාදාගෙන ඇවිල්ලා යන්සෝ කියන දෙක දිහා අපන වසේ ප්‍රකෘතිමත් කරලා ලියන ආගත සම ආගත ධන සම යට දෙක තුරා ලිය වෙනවා ආගත සම යටින් ඊට පස්සේ ඊළඟ එකත් ලියලා ඉන්න ආගත සම නෝ කියලා යටින් තව එකක් කියනවා සමානයි විහාර වරහන් ඇතුලේ දාන විහාර වරහන දාලා ඉන්නේ ඒක ප්‍රථම පදයේ තියෙන ගමන එතන ලියන දෙයක් නෑ හරි තව පොඩි පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා අර විග්‍රහ වාක්‍ය ගැන ඒක කතු පෑනකින් වගේ හරි ලියන්න පදේ හැදුනයින් පස්සේ අපහු විග්‍රහ වාක්‍යයේ මේ කොටස් එකිනෙක මොනවද කියලා ටිකක් පැහැදිලි කරගන්න
අනේ පදේ කියන්නේ මොකක්ද කියන එකත් අපි වරහන් දාගමු. මේ විග්‍රහ වාක්‍යයේ කොටස් ටික අපි ওই විදිහට අඳුනා ගන්නවා. ආගතා සමනා යන්සෝ. එතකොට මේ විහාරයට තමයි මේ අන්තිමට හැදෙන පදේ. විහාරය ගැන කියවෙන පදයක් අපි හදන්නේ. අපි මොකක්ද මේ කියන එක බලමුකෝ. ආගතා සමනා යන්සෝ. ඒකේ තේරුම පැමිණියා වූ භික්ෂූන් වහන්සේලා යම් තැනකටද එය කියන එකයි තේරුම. භික්ෂූන් වහන්සේලා පැමිණියා වූ භික්ෂූහු යම් තැනකටද ඒ තැන කියන එකයි එතකොට විග්‍රහ වාක්‍යයේ තේරුම. පැහැදිලිද? ඊට පස්සේ අපි අර යන්සෝ කියන පද අයින් කරලා ආගතා සමනා කියන පද දෙක විතරක් ඉතිරි කරගන්නවා. එතකොට මේ සමාස කරනු ලබන පද දෙක තමයි ආගතා සමනා කියලා කියන්නේ. අපි ඒවට කියනවා සමස්සේමාන පද. එහෙම නැත්නම් සමාස කරනු ලබන පද. අන්තිමට සමාස පදයේ ඇතුලේ ඉතිරි වෙන පද දෙක තමයි ওই දෙක. පැහැදිලිද? උට වුත්තඨාන මප්පයෝගෝ කියන එකෙන් ඉතිරි පද ටික අයින් වෙලා යනවා. එහෙම අයින් වෙනවා නම් මොකටද ඔය ලිව්වේ කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. ඇයි ලියන්නේ? ඒකේ අන්තිමට හැදෙන පදයේ තේරුම මොකද්ද කියන එක හංගවන්න. අන්තිමට කියවෙන්නේ කියවෙන එකෙන් නෑ නිකම්ම ওই දෙක ලිව්වත් ඉතින් ඒක ආදී සමාස ආපහු අර විස්තර කියන්න දෙයක් නැහැනේ. මේකෙන් ඊට වඩා වෙනස් අර්ථයක් තමයි කියවෙන්නේ. ඒ කියවෙන එකේ තේරුම මොකද්ද කියන එක පැහැදිලි කරන්න තමයි ඉතිරි පද දෙක පෙන්වලා තියෙන්නේ. මේකේ තියෙන තව අමතර පද දෙකක්. ඒකට යම් කියන එකේ තේරුම මේක ဒုတိයාවක් ගැන කියවෙන ဒုတိය විභක්තික පදේකෝයි මෙතනින් කියවෙන්නේ. එහෙම නැත්නම් පැමිණියා වූ තැනක්. දැන් ဒုတိය පැමිණි තැන අපි තියන්නේ මොන විභක්තියෙන්ද? පැමිණි තැනක් තියන්නේ ဒုတိය වෙන්නේ. ඒ නිසා තමයි මෙතනින් අඟවන්නේ පැමිණි තැනක් ගැනයි කියවන්න කියවෙන ඒක දක්වන්න තමයි යම් කියලා ဒုတိයාපදයක් තිබ්බේ. පැහැදිලිද? ඊට පස්සේ සෝ කියලා ඒ තියෙන පදේ මොන ලිංගයේ පදයක්ද? සෝ කියන එක. නෑ ලිංගය. පුල්ලිංග ප්‍රථමා ඒකවචන පදයන්නේ. ඔක කොහොමත් උතන අපි තියන්නේ ප්‍රථමා පදයක්ම තමයි. ඒ අවසානයේට ප්‍රථමා පදයක් ওই බහුබ්‍රීහි සමාසයේ තියන්නේ. ඒකට ඒ රටාව අපි තේරුම් ගන්න ඕන. පැමිණියා වූ ශ්‍රමණයින් වහන්සේලා යම් තැනකටද ඒ තැන ආගත සමන නම් වේ කියන එකයි ওই ඕකේ වාක්‍යයේ තේරුම. ආගතා සමනා යංසෝ කියලා ඊට පස්සේ ඔක පදේ හදාගෙන ගියපුවාම අන්තිමට ඉතිරි වෙන්නේ ආගත සමනෝ කියලායි පදේ. දැන් සමාස වුණාම ආගත සමන කියලානේ තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් විභක් මේකට විභක්ති දෙයක් දෙන්න ඕනනේ. ලිංගයකුත් දෙන්න ඕනනේ. තද්දිත සමාසයකින් නමක් දීලා ඊට පස්සේ දැන් ලිංගයක් දෙන්න ඕනනේ. දැන් මේකට දෙන ලිංගය මොන ලිංගයද? මොන ලිංගයක්ද දෙන්නේ කියලා ප්‍රශ්නයක් එනවනේ. අපි කලින් සමාසවලදී කිව්වා කලින් කතා කරපු සමාස හැම එකදීම අවසාන පදේ ලිංගය තමයි අපි ඒවට දෙන්නේ කියලා. හැබැයි එතනදී කිව්වා බහුබ්බීහි සමාසයේදී මේ හැදෙන පදයට අපි දෙන්නේ ලිංගය. මේ ආගත සමන කියන පදයට ලිංගය දෙද්දී බලන්නේ මේ පදය දිහා නෙවෙයි. එහෙමනම් මෙන්න මේ ආගත සමන කියන පදයෙන් අදහස් වෙන්නේ මොකක්ද කියන එක දිහායි බලන්නේ. ආගත සමන කියන එකෙන් අදහස් වෙන්නේ විහාරයක්. එහෙම නැත්නම් ගමක් වෙන්නත් පුළුවන්. අපි හිතමුකෝ විහාරය කියලා. භික්ෂූන් පැමිණි තැනක් ගැන නෙමෙයි කියන්නේ. ඉතින් භික්ෂූන් පැමිණි තැනක් තමයි විහාරය කියන්නේ. එවනම් විහාරයට අපිට කියන්න පුළුවන් ආගත සමන කියලා. ආගත සමන කියන්නේ එතකොට විහාරයට කියන නම. එතකොට විහාරෝ කියන පදේ පුල්ලිංග පදයක්. ඒ නිසා ආගත සමන කියන පදෙත් පුල්ලිංගයෙන් තියන්න. පැහැදිලියද?
එතකොට ඒ ඒක නිසා තමයි මේකට කියන්නේ අන්‍ය පදාර්ථ සමාසය. ආගත සමන කියන වචන දෙක දිහා විතරක් නිකම්ම ඒ වචන දෙක වෙන් කරලා බැලුවොත් ඒකෙන් කියවෙන්නේ ආගත කියන්නේ පැමිණි කියන එකයි, සමන කියන්නේ භික්ෂුව කියන එකයි. පැමිණි භික්ෂුව. ඉතින් පැමිණි භික්ෂුව කියපුවහම ඒකේ මොකද්ද තියෙන විහාරයට සම්බන්ධයි. ඒක තමයි බුද්ධ දේශනාවේ මේ ආගත සමන කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා විහාරයට. පැහැදිලිද? විහාරයටත් ආගත සමන කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඒ විහාරයට ආගත සමන කියලා කියන්නේ මෙන්න මේ අර්ථයෙන්. ආගතා සමනා යම් කියන අර්ථයෙන්. පැමිණියා වූ භික්ෂූහු යම් තැනකටද ඒ තැනට කියන නමක් තමයි ආගත සමන කියලා කියන්නේ. එහෙම නැතුව පැමිණි භික්ෂූන්ට කියන නමක් නෙවෙයි. පැහැදිලිනේ කතාව. දැන් ඔය යන්සෝ කියන කතා ඒ වචන දෙක නොතිබුණා නම් එහෙම විග්‍රහ වාක්‍යයේ අපිට මේකේ තේරුම හොයාගන්න බෑ. පැහැදිලිනේ කතාව. ඒ යම් තැනකටද ඒ තැන ආගත සමන නම් වේ කියන එකයි ඔකේ අර්ථය. පැහැදිලිද? තව අපි උදාහරණයක් දෙකක් කතා කරමු. එතකොට තව ටිකක් පැහැදිලිද? දැන් මේ ටික සටහනක් දාගන්න. මේවා ඉතින් අපි මේ පොතට අමතරව කියන කතා ඉතින් මේතෙන් මේවා. මේවා ඉතින් මතකේ තියාගන්න ඒ නිසා පොත්වල කියලා නැහැ. ඉතින් මේවා මේම මේ තරම් සමහරට වින් කරලා කියන්නේ නැහැ. පැහැදිලි වෙන්න කියලා ඉතින් අපි මේ කියන්නේ. ඒ නිසා ඒවා සටහනක් දාලා තියාගන්න එක වටිනවා. ඊළඟ උදාහරණයක් කතා කරමු. ජිතානි ඉන්ද්‍රියානි යේනසෝ යන වාක්‍ය ජිතින්ද්‍රියෝ යනුවෙන් සමාස වේ. භගවා භාග්‍යවතුන් වහන්සේට කියන නමකි. භාග්‍යවතුන් වහන්සේයි කියන එකයි උඩට. අපි ඒ උදාහරණයත් එතකොට ගමු. ඒක කොහොමද එතකොට ලියමු? කවුද? ජිතානි ඉන්ද්‍රියානි යේනසෝ. කවුද ලියන්නේ? අර්කේ අර මුල් පද තුන විතරක් මතනවා. ජිතානි ඉන්ද්‍රියානි යේන කියලා ලියනවා. ඒ පස්සෝයි තමයි. යටේවා අපි ඒක කතා කරමු තව ටිකක් ඉස්සරහට ගිහින්. ඉතින් මේකේ වාක්‍ය වචනේ අර්ථයෙන් හිතා ගන්න. ඒ විදිහෙත් ඒක වාක්‍යයට ගැළපෙනවා නම් ඒ පදේ යෙදෙන තැනට ඒක ලියන්න. වාක්‍යයේ බුද්ධ දේශනාවේ මේ පදේ යෙදෙන්නේ කොහොමද කියලායි බලන්න ඕනේ. මොන අර්ථයෙන්ද? බුද්ධ දේශනාවේ මේ පදේ යෙදිලා තියෙන්නේ ဒုတိယා අර්ථයකින් නම් යම් කියලා දාන්න. සත්තමී අර්ථයකින් නම් යත්ත කියලා දාන්න. බොහෝ විස්තර කරලා. යම් කියන්නේ දැහැනේ. යේනනේ. යම් කෙනෙකුන් විසින්. ඊට පස්සේ සෝ එක ඒ විදිහටමයි. ඊට පස්සේ යේන කියන එකත් කපන්න ඕන මෙහා පැත්තෙන් ලියලා. ඊට පස්සේ ජිත ඉන්ද්‍රිය. ජිත ඉන්ද්‍රිය. අන්තිමට පදේ හැදෙනවා ජිතින්ද්‍රිය. ජිතින්ද්‍රිය. යටින් වරණගලත් ප්‍රථමය එළියම ජිතින්ද්‍රියෝ. ජිතින්ද්‍රියෝ. වරණ ඇතුලේ භගවා. එතකොට වාක්‍යයේ තියෙන කොහොමද? ජිතානි ඉන්ද්‍රියානි යේනසෝ. ඒක තේරුම මොකද්ද? ජිතානි ඉන්ද්‍රියානි දිනනාලද ඉඳුරන්. දිනනාලද ඉඳුරන්. යේන යම් කෙනෙකුන් විසින්ද සෝ අන්න ඒ කෙනා ජිතින්ද්‍රියෝ. ජිතින්ද්‍රිය නම් වේ. ඒ කවුද? භගවා. භාග්‍යවතුන් වහන්සේයි. ඒකයි ඔකේ තේරුම. පැහැදිලිද? පර ජිතානි කියලා කියන්නේ කර්මකාරක යෙදුණු කිතක පදයක්. ජිත. ජිත කියලා කියන්නේ කිතක පදයක්. එතකොට එහෙමනම් ඒකේ කර්තෘ තියෙන්න ඕන අනිවාර්යෙන්ම තතියාවෙන්. ඒ නිසා තමයි යේන කියලා උතන ආවේ. ජිත කියලා යෙදුණු කිතකයේ කර්තෘ. ඒ දිනීම කලේ කවුරුන් විසින්ද? අන්න ඒ කෙනා තමයි මේකෙන් අදහස් කරන්නේ. එහෙම නැතුව දැන් ජිතානි ඉන්ද්‍රියානි කියලා අපි මේ කොටක මේ ටික නැති වුණා නම් අපිට හිතා ගන්න බැහැ මේ වාක්‍යයේ තේරුම මොකද්ද කියලා. මේකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා කියන්න බැහැ. ඇයි? දැන් අන්තිමට ඵලයේ හැදෙන්නේ මේකනේ. දැන් කෙලේ තියෙන්නේ මෙච්චරයි. මේ ටික විතරයි. ජිතින්ද්‍රිය කියන කොටස විතරයි. එහෙනම් නිකම්ම හිතලා බලන්න ජිතින්ද්‍රිය කියන එකේ තේරුම මොකද්ද? දිනනාලද ඉඳුරන්. ඒකෙන් අදහස් වෙනවද ඒ දිනපු පුද්ගලයා ගැන? නැහැ. ඉඳුරන් ගැන විතරයි අපිට තේරෙන්නේ. දිනෝ ඉඳුරන්. දිනනාලද ඉඳුරන්. පැහැදිලි? අන්න ඒකෙදි හැබැයි මෙතනින් අදහස් කරන්නේ දිනනාලද ඉඳුරන් නෙවෙයි. ඒ ඉඳුරන් දිනපු පුද්ගලයා ගැනයි. ඒකේ කර්තෘ ගැනයි අපි මේ අදහස් කරන්නේ කියන එක පැහැදිලි කරන්න තමයි යේනසෝ කියන කොටස එකතු කළේ. පැහැදිලිද? එතකොට ජීතානි ඉන්ද්‍රියානි කියලා නිකම්ම කිව්වොත් ඒකෙන් අදහස් වෙන්නේ දිනෝ ඉඳුරන්. හැබැයි මේ ජිතින්ද්‍රියෝ කියන සමාස පදයෙන් අදහස් කරන්නේ දිනෝ ඉඳුරන් නෙවෙයි. ඉඳුරන් දිනෝ උතුමන් වහන්සේ. එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ කියනයි. අපි දැන් ඔන්න බලමු බහුපීහි කියන පදේ තේරුම. බහුපීහි පදේ හැදෙන්නේ අපි ඒක චට්ටි බහුපීහි සමාසයට ආවමම කතා කරමු. තව ටිකක් ඉස්සරහට යන්න තියෙනවානේ. එතකොට ඈ නෑ එතන ඒ දෙකම තමයි. ඒ යත කියන්නේ සංයත කියන
අර්ථය.
සංසිඳු. ඉඳුරන් නැති තැනත්තා. යතානි ඉන්ද්‍රියානි යත්තසු. නෑ භික්ෂුවක් වෙන්නත්
පුළුවන්.
සංයම කරගත්තු ඉඳුරන් තියෙන කෙනෙක්. දිරාතන් වහන්සේටත් කියන්න පුළුවන්. යති. භාග්‍යතුන් වහන්සේටත් එදෙන්න පුළුවන්. කාට උනත් ඒවා ඉතින් දැන් අපහු කතා කරන්නේ. සන්ධි ඒවා ඉතින් තමන් දැනගන්න ඕනේ. පූර්වස්වරේ ලොප් වෙනවා මතකයි. ඊළඟ උදාහරණි ආහිතෝ අග්ගි යේනසු ආහි අපි ඊට කියමු. ආහිතෝ අග්ගි යේනසු යන වාක්‍යයෙහි ආහිතග්ගි යනුවෙන් සමාස්පදයක් එකසේ අග්ඥාහිතෝවා අග්ඥාහිතෝ යන විකල්ප වාක්‍යයේ
අග්ඥාහිතෝ යන විකල්ප වාක්‍යයේ
විකල්ප වාක්‍යයේ විකල්ප උදාහරණයේ උදාහරණයේදී යථා ඉච්ඡං කැමැත්ත පරිදි විශේෂණස්ස පරතා විශේෂණයේ පරතාවය එහෙම නැත්නම් පසුව යෙදීම දත යුතුයි. ඒ කතාවත් අපි බලමු මොකද්ද මේ ආහිතෝ අග්ගි යේනසෝ ආහිතෝ අග්ගි කරනාලද ගින්න.
කියන්නේ මේ විදිහට තමයි පැහැදෙන්නේ. අපහුව නිසා අපි විස්තර ලියන්න යන්නේ නැහැ. ආහිතෝ අග්ගි යේනසෝ
කියලා වාක්‍ය ගන්න.
එතකොට අර විදිහටම යේනසෝ කියන කොටස් අයින් වෙලා යනවා. ආහිතෝ වග්ගි කියන එක විභක්ති අයින් වෙලා ආහිත අග්ගි කියලා කියනවා. පද දෙක සමාස වෙනවා ආහිත අග්ගි.
එතකොට මේකෙදි වෙන්නේ ආහිත කියන එකේ තේරුම කරනාලද ගින්න යමෙකු විසින්ද ඒ කෙනා. දැන් ආහිත කියලා කියන්නේ කරන ලද, එහෙම නැත්නම් දල්වන ලද කියලා අපි ගමුකෝ. දල්වන ලද ගින්න කියන එකයි ආහිතග්ගි කියන එකේ තේරුම. දැන් මෙතනින් හැබැයි මේ පදයේ අදහස් කරන්නේ දල්වපු ගින්නට එහෙම නෙවෙයි ආහිතග්ගි කියන්නේ. ගින්න දැල්වූ පුද්ගලයාට. පැහැදිලිද? ගින්නට නෙවෙයි මෙතනින් මෙතන කතා කරන්නේ ගින්නක් ගැන නෙවෙයි ගින්න දැල්වූ පුද්ගලයෙක් ගැන. ඒ නිසා තමයි යේන කියන පදේ අපි ගත්තේ. යේන යම් කෙනෙකුන් විතින්ද ගින්න දල්වන ලද්දේ යමෙකුන් විතින්ද ඒ තැනැත්තට අපි කියනවා ආහිතග්ගි කියලා. කාටද? මේ බ්‍රාහ්මණයින්ට කියන නම. ගිනි පුදන බ්‍රාහ්මණයින්ට කියන නම ආහිතග්ගි. ඒත් ඒත් එක්කම මේකෙදි තව කතාවක් කියනවා. ඒ කියන කෙනාගේ කැමැත්ත පරිදි මේ විශේෂණය ඕනනම් පිටිපස්සට ගන්නත් පුළුවන්.
කොහොමද? විශේෂණ විශේෂ මාරු කරලා මෙහෙම අරගෙන තව පදයක් හදාගන්න පුළුවන්.
අග්ගි ආහිතෝ අග්ග ආහිතෝ ඉවන්නෝ යන්නවා සූත්‍රයෙන් හල් යකාරයේ පුත් කරලා කියන්නට, අග්ගි කියන තැන කියන්නට හල් යකාරයක් කරනවා.
කියන්නට හල් යකාරයි. ඒවා අපි කලින් කතා කරපු නිසා සූත්‍ර ලියන්නේ නැහැ. ඊට පස්සේ ආහිතෝ ආහිත අග්ගි ආහිත. ඊට පස්සේ පද දෙක එකතු වුණාම අග්ග්‍යාහිත.
මේ දෙකේම තේරුම එකයි.
පද මානු කරන
සූත්‍රය. ආ එකමට බලන්න බැරි නේ. ඔව් බැරි. මේක පොඩ්ඩක් සටහනක් දාලා මට හවස කියන්න ලියාගන්න අහන්න තියෙනවා. යමෙකුන් විසින්ද ඒ කෙනා යම් කෙනෙකුන් විසින්ද යේන කියද්දී ය ශබ්දේ ඉන්නේ යමෙකුන් විසින්ද කේන කියලා සාමාන්‍යයෙන් අපි යත ශබ්ද තමයි එකට යොදන්නේ. දැන් අර පද දෙකම යත ශබ්ද දෙකක්. යේනතෝ
ය ශබ්දයෙන් මේක ත ශබ්දයෙන්. ඔක තමයි පාලි රටාව.
ඒ නිසා අපිට ඕන ඕන විදිහට දාන්නත් බෑ. ඉතින් ඒ කාලේ නම් ඒ භාවිතා කරලා තියෙන ක්‍රමේ ය ශබ්දයයි ත ශබ්දයයි තමයි එකට යොදන්නේ. ඒ නිසා ওই විදිහටම දාන්න. පුළුවන්. ඒ යෙදෙන බුද්ධ දේශනාවේ යෙදෙන තැන අනුවයි. රහතන් වහන්සේට ඕක කියලා තියෙනවා නම් එතන අරහා. එහෙමයි එන්නේ. ජිතින්ද්‍රියෝ කියලා රහතන් වහන්සේට කියපු තැනක් තියෙනවා නම් ඒ අර්ථයත් ගැලපෙනවා. අවස්ථාවට අනුවයි ගන්න ඕනේ. අපිද මොකද දැන් මේ අග්ඥාහිතෝ හරි ආහිතග්ගී හරි කියලා කාට හරි මන භික්ෂුන් වහන්සේ කෙනෙකුට කිව්වා කියලා ඔන්න ගින්න දැල්ලපු භික්ෂුන් වහන්සේ මොකක් හරි ඉතින් එහෙමත් වෙන්න පුළුවන්. බික්කු වෙන්නත් පුළුවන්. ගින්නක් දැල්ලපු භික්ෂුව. එතනදී ආහිතග්ගි බික්කු කියලා තියෙනවා. ඔව් අවස්ථාව අනුවයි බලන්න. හරි අපි ඊළඟ උදාහරණයට යමු ඉස්සරහට. කරණේතු කරණ කාරකයෙහිද බහුබ්බීහි සමාසය වේ.
බහුබ්බීහි සමාසය වේ.
චින්නෝ රුක්ඛෝ යේන සෝ
චින්නෝ රුක්ඛෝ යේන සෝ
යන වාක්‍ය
චින්න
රුක්ඛෝ
යනු වෙන සමාස වේ
පරසු පොරවයි ඒ කියන්නේ පොරවට කියන නම චින්නෝ රුක්ඛෝ යේන සෝ ඒක යමෙකු විසින්ද කියන එක නෙවෙයි අපි එතන අර්ථ ගන්නෙ යමක් කරණ කොට කරණ විසින් නේද කරණකාරකේ නේ කරණ කොටගෙන කියන අර්ථයේ එහෙම නැත්නම් අර උඩ එකත් එක තේරුමේ වෙනසක් නේ තියෙනවා දැන් මේක කරණකාරකේ ඒ නිසා අපි ඒක කියනවා චින්නෝ රුක්ඛෝ යේන ඒක ලියමු බලන්න කවුද කවර චිත්තයස ලියනවද හරි මනකට ඔය ගිතානින්ද්‍රියන් කියන කොටස් මතනවා අර යේන සෝ කියන ඒවා ඉතිරි කරලා අනෙක් ඒවා මතන යසබි මතන් දෙයි මේ මේ දෙකම යෙදෙනවා කියලා කියනවා ඒක තමයි විකල්පයෙන් අර වා කියන පදයක් කියන්නේ. ඔව් එතෙන්ද දියන්. ඔව්. ඊට පස්සේ ඉතිරි ඒවා අර විභක්ති දැම්මයින් පස්සේ තමයි ජිතින්ද්‍රියෝ
වෙන්නේ.
ඔය හැම එකම කරන්න එපා අපිට ඕන ඕන තැන්වල බෑ බුද්ධ දේශනාවේ එහෙම පදයක් හැදිලා තිබුණත් විතරක් එහෙම පුළුවන් චින්න රුක්ක යටින් චින්න රුක්ඛෝ කියලා යටින් එකක් ලියලා වරහන් ඇතුලේ දානවා පරිසු මෙතෙන් නේ දෙතෙන් තව එකක් එන්න ඕනේ.
ඔව්.
එක් මෙහෙම තියෙනවා. ඔව්. එකක් ලොක් කරන්නත් පුළුවන් මත විදිහට.
මේක
බලන්න මේක. මේක නම් මට ලියලා හුරු වෙන නිසා මෙහෙම ලිව්වේ. බලන්න මේක.
අදීතියන්
මේ තැන්වල හැබැයි දැන් රූප සිද්ධිය වගේ නම් ඒ පද දෙක මාරු කරලම වෙනම වාක්‍යයක් කියලා තමයි මේ පදේ හදලා තියෙන්නේ. එනවා වෙනම සූත්‍රයක් හදන්න කියලා නෑ. ඒ තැනකදී අපි විග්‍රහ වාක්‍ය දියාගන්නේ අනෙක් විදියට පදේ හදද්දී අග්ගි ආහිතෝ යේනසෝ කියලායි. ගින්න කරන ලද්දේ යමෙකුන් විතින් මාරු කරලා. ඒකට වචන දෙක මාරු කරලා වෙනම විග්‍රහ වාක්‍ය ලියාගන්නවා. එන වචන දෙක මාරු කරලා ලියා ගන්න. අග්ගි ආහිතෝ යේනසෝ ඊට පස්සේ මේ විදිහට අග්ග්‍යාහිතෝ කියලා පදේ. ඒ තැන් වල එහෙම ලියා ගන්න. අග්ගි ආහිතෝ යේනසෝ. ඒකට මේ වගේ අකුරක් ලොප් වෙන ඒවා හැම සිද්ධ වෙන්නේ කොචාලි මජ්ජුත්තරාණං කියලා සූත්‍රයක් තියෙනවා. තව දිගයි සූත්‍රය. ලෝභාගමාදීසාච කියලා. එතකොට අන්න ඒ සූත්‍රයෙන් තමයි වෙන්නේ. අපි ඒවා පස්සේ කතා කරමු. ප්‍රයනම් තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. මේ රූප සිද්ධියට ආවම ඒ ගැන කතා කරමු. මෙතනදී කතා වෙන්නේ නැහැ ඒක. බාලාවතර දීන්නේ නැහැ. කොච්චි ධාතු විභක්ති පච්චයානම් දීඝ විපරීතාදේශ ලෝපාගමාච කියනවා. අපි ඊළඟ උදාහරණේ බලාගෙන යමු. චින්නෝ රුක්ඛෝ යේනසෝ කියන එකේ තේරුම කපනා ලද ගස යමක් කරන කොටගෙනද ඒ උපකාරක දෙය කියන එකයි තේරුම. සෝ කියන එකේ තේරුම එතකොට ඒ අදහස් ඒ කපන්න උපකාරක වුණ වස්තුව ගැනයි ඒ සෝ කියන එකෙන් අදහස් කරන්නේ. ඒක පුල්ලිංග පදයක්. ඒ නිසා තමයි සෝ කියලා තියෙන්නේ. දැන් පරසු කියන්නේ පුල්ලිංග පදයක්. එනිසා තමයි සෝ කියලා තියෙන්නේ. අපි හිතමුකෝ ශ්‍රී ලිංග පදයක් වෙන මොකකින් හරි කියපුවා කියලා. වාක් ඔව් නැවින් කපන්න බැරි නිසා අපි නැව කියලා ගන්න බෑ. ඈ වැලෙන් කපන්න බෑනේ ගහ. අපි ඒක බලමු විතරක් උදාහරණ එනවා. ඒ එන තැනකදී අපි උදාහරණ ගමු. ඒ ශ්‍රීලිංග පදත් එනවා අපි. එතකොට මෙතනදී මේ පොරව කියන එක පුල්ලිංග නිසා තමයි සෝ කියන පදේ ගත්තේ. චින්නෝ රුක්කෝ කැපූ ගස යමකින්ද යමක් කරන කොටගෙනද එයට කියන නමක් තමයි චින්න රුක්කෝ. එතකොට මෙතනින් චින්න රුක්කෝ කියන එක නිකම්ම වචන දෙක බැලුවත් අපිට පේන්නේ කැපූ ගස. අපි අදහස් වෙන්නේ ගහ ගැන. හැබැයි මෙතනින් කියවෙන්නේ ගහ ගැන නෙවෙයි. එහෙනම් පොරවක් ගැන. ඒ නිසා තමයි අර යේන සෝ කියන කොටසෙන් මේකේ අර්ථ පැහැදිලි කළේ. ඒ නිසා තමයි මේකට බහුබ්බීහි සමාසය කියලා කිව්වේ. පැහැදිලිනේ මේකෙන් එහෙමනම් අදහස් කරන්නේ ඊට වෙනස් දෙයක් ගැන. දැන් මෙතනින් අදහස් කරන්නේ ගහ ගැනම නම් මේක කම්මධාරයේ සමාසයක්. යේන සෝ කියන කොටස අවශ්‍ය නැහැ. චින්නෝ රුක්කෝ කියලා තිබ්බා සමාස කරනවා චින්න රුක්කෝ. ඉතින් ඒකෙන් කියන්නේ පොරවක් ගැන නෙවෙයි, ඒක නිකම්ම ගහ ගැන. පැහැදිලිනේ? පැහැදිලිද කතාව? යෙදිලා තියෙන විද්‍යාව ඒකේ අර්ථය අනුව අපි හිතමුකෝ මේ කියන්නේ කැපූ ගහක් ගැනමයි කියලා. එහෙමනම් අපි ලියන්නේ තින් චින්න රුක්කෝ කියලාමයි. ඒක විග්‍රහ වාක්‍ය චින්නෝ රුක්කෝ එච්චරයි. යේනසෝ කතා නැහැ. පැහැදිලි? චින්නෝ රුක්කෝ කම්මධාරයේ සමාසයයි චින්න රුක්කෝ. වා ඒක දැන් පොත්වල පෙන්නලා තියෙනවා හොඳ විලාවට නේද? අට කතාවල එහෙම ගොඩක් වෙනක ඒ වගේ දැන් විස්තර කරලා පෙන්නනවා. එහෙම නැත්නම් අපි හරි අමුතු නිර්වචන ටිකක් දෙයි. අපිට ඕන නිර්වචන එහෙම දෙන්න බෑ දැන්. එතනින් ඒ තැන්වල කියවෙනවා මේක මේ අන්‍ය පදාර්ථ සමාසයක්. ඒ විදිහට කියලා අට කතාවල පැහැදිලි කරලා අපිට ඕන විදිහට විස්තර කරන්න දෙන්න. ඊළඟ උදාහරණයට යමු බලන්න. දින්නෝ සුංකෝ යස්සතු යන විග්‍රහ වාක්‍ය දින්න සුංකෝ යනුවෙන් සමාස වේ. රාජා රජතුමායි. එතකොට මේ කියන්නේ රජතුමා ගැන කියවෙන නම. එතකොට අපි ඔක විග්‍රහ වාක්‍ය මේ විදිහටම ලියා ගන්නවා. අපි ඒවා ඔක්කොම එකින් එක ලියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ වෙලා යන නිසා. දින්නෝ සුංකෝ යස්සසෝ කියලා තියෙන එක අපි සිංහලෙන් ඔක ලියනවා නම් ලියන්නේ දෙන ලද සුංකම්. මේ කියන්නේ සුංකම් කියන්නේ මොනවද? අයබදු. යමෙකුටද යමෙකුටද දෙන ලද අයබදු යමෙකුටද ඒ අයබදු ලාභියා හෙතෙම. නැත්නම් ඒ අයබදු ලාභියා. මෙතනින් කියවෙන්නේ අයබද්ද ගැන හැම නෙවෙයි. දෙන ලද බද්ද ගැන හැම නෙවෙයි මේ කියන්නේ. නැත්නම් දින්නෝ සුංකෝ කියලානේ දින්න සුංකෝ කියලානේ පදේ හැදින්නේ. ඒක නිකම්ම තේරුම කිව්වොත් දුන් බද්ද. දුන් බද්ද ගැන නෙවෙයි මෙතන හැමනම් කියවෙන්නේ. ඒක ලැබුම් කෙනා ගැන. එහෙමනම් ඒක වාක්‍ය පැහැදිලි වෙන්න තමයි අපි යස්ස සෝ කියලා චතුත්ති පදයක් යෙදුවේ දෙන්නේ. පැහැදිලිනේ? ඒක චතුත්ති පදයක්. යස්ස කියද්දි යමෙකුටද ඒ සුංකම් ලාභියා එහෙමනම් එතෙන් අදහස් කරන්නේ. අන්නේ අන්‍ය පදාර්ථය මොකක්ද කියන එක පැහැදිලි කරන්න තමයි එතකොට ඒ යස්ස සෝ කියන දෙක ඒ පද දෙක යෙදුවේ. ඒ අන්‍ය පදයේ පදේ සම්බන්ධ කරන්න ඕන විභක්තිය සහ ඒකේ ලිංග යාදී ප්‍රකට කරන්න නිසා. ඒ අයබදු ගන්නෙ රජිනියක් නම් යස්සසෝ වෙන්න බෑනේ. ඔව් යස්සාසා වෙන්න. යම් තැනැත්තියකටද ඇය දෙන ලද අයබදු යම් තැනැත්තියකටද ඇය. අපි හිතමුකෝ පිරිසකට කියලා. පිරිසකට තමයි දෙන්නේ. එක රජෙක් නෙවෙයි රජවරු කාණ්ඩයක් ඉන්නේ රටේ. ඒ ඔක්කොටම තමයි එකවර ගෙවන්නේ. එහෙමනම් අපි කොහොමද? ඔව්. දින්නෝ සුංකෝ නැ පුල්ලිංග බහුවචන. ඔව්. යේ සං සෝද තේ යේ සං තේ දින්නෝ සුංකෝ යේ සං තේ දෙන ලද අයබදු යම් අයටද ඒ අය. පැහැදිලිනේ? එතකොට අපි හිතමුකෝ යම් ස්ත්‍රීන් පිරිසකට නම්. එහෙනම් කොහොමද? දින්නෝ සුංකෝ යේසන්ද යාසන් ඇලා තේද තා එහෙම නැත්නම් තායෝ. පැහැදිලිනේ? එතකොට මේ ටික හදාගන්න විදිය ඒ ටික තමයි. ඒ ওই කාරණා ටික තමයි අපි හොඳට පැහැදිලි කරගන්න ඕනේ. දැන් ඒ ටික මේ පොත්වල ලියලා නැහැ ඔච්චර විස්තර. ඒවා අපි තමන් හිතලා බලා ගන්න ඕන දේවල්. ඒ එහෙම විස්තර කරන්නේ නැහැ පොත්වල. ඒවා සාමාන්‍ය දැනීම හදා ගන්න ඕන දේවල් තමයි. ටිකක් හිතලා ඒ ටික බලා ගන්න. ඊළඟ උදාහරණේ නිග්ගතා ජනා යස්මාසෝ යන වාක්‍ය නිග්ගත ජනෝ යන්වෙන් සමාස වේ. ගාමු ගමයි. එතකොට ගමට කියන නම කොහොමද පදේ හැදෙන්නේ? නිග්ගතා ජනා යස්මාසෝ තේරුම බැහැර ගිය ජනතාව යම් තැනකින්ද ඒ තැන නැත්නම් යම් තැනකින්ද මිනිස්සු යම් තැනකින් බැහැරට ගියාද අන්න ඒ තැන කියන එකයි. එතකොට ගෙදරක ඉඳන් ගියා නම් ඉතින් ඕක ගාමෝ නෙවේ ඕගේ හෝ කියලා කිව්වේ. ඉතින් මිනිස්සු ගෙදරක ඉඳන් නම් බැහැරට ගියේ ඉතින් එතකොට ගේ හෝ. ඒ අදාළ විදිහට ඒක ගන්න ඕන. නගරයකින් නම් නගරෝ. පැහැදිලිනේ? එතකොට ඒ පදේ යෙදිලා තියෙන තැනත් එක්කයි ඒකේ අර්ථයත් එක්කයි ගන්න. එතකොට මෙතන අපි මෙතනදි මේ කියන්නේ මිනිස්සු බැහැරට ගිය ගමක් ගැන. එතකොට නිග්ගතා ජනා කියන වචන දෙක තමයි සමාස වෙන පද දෙක. යස්මා කියන්නේ පංචමී පදේ. එතකොට මේකේ යම් තැනකින්ද කියලා ඒ විදිහට යම් තැනකින්ද ඒ අය බැහැරට ගියේ කියන එක පැහැදිලි කරන්න තමයි යස්මා කියලා පංචමීෙන් තිබ්බේ. පැහැදිලි? හරි. එතකොට නිග්ගත ජන කියලා වචන දෙක හැදෙනවා. මෙතකොට මේ ගාමෝ කියන පදේ පුල්ලිංග නිසා නිග්ගත ජනෝ කියලා පුල්ලිංගයෙන් හිටිනවා. ඊළඟ උදාහරණි අපි දස බලානි යස්සසෝ යන වාක්‍ය දස බලෝ යයි සමාස වේ. භගවා භාග්‍යවතුන් වහන්සේ. ඔන්න අපි නිතර මතක් කරන වචනයක් නේද දස බලෝ කියලා. ඒකේ තේරුම දැන් අපි නිකම්ම වචන දෙක දැක්කොත් එහෙම බල 10. දස බල කියන එකේ තේරුම බල 10. ඉතින් ඒකෙන් කියවෙනවද මේ බුදුරජාණන් වහන්සේ ගැන? නෑ. නිකම්ම දස බල කියලා තිබ්බොත් එහෙම ඒකෙන් කියවෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ගැන. ඒ මේ කියවෙන්නේ ඒ බල 10 අයිති පුද්ගලයායි කියන එක පෙන්වන්න නම් අපි කරන්න ඕන ඒ අයිතිය ගැන හැඟ වෙන පදයක් ඊට හැංග එකතු කරන්න ඕන. ඒ නිසා තමයි යස්සසෝ චට්ටි පදයක එකතු කරන්නේ. යස්සසෝ යම් කෙනෙකුන්ගේද යම් කෙනෙකුන් සතුද දස බලානි බල 10ක් යස්ස යම් කෙනෙකුන් සම්බන්ධව වේද සෝ ඒ උතුමන් වහන්සේ දස බලෝ දස බල නම් වේ. ඒ කවුද? භගවා. භාග්‍යවතුන් වහන්සේ පුල්ලිංග නිසා භගවා පදේ පුල්ලිංග නිසා දස බලෝ කියලා පුල්ලිංගෙන් තිබ්බා. අපි හිතමුකෝ ඒ දස බල කියන බුදුරජාණන් වහන්සේට පිහිටන විදියට වෙන කාටවත් පිහිටන්නේ නැහැ. ඒක ඉතින් විශේෂතාව ගැන වැඩි විස්තර ප්‍රේරුකාණී ස්වාමීන් වහන්සේගේ පොතෙන් කියවා ගන්න නේද? සූවිසි මහ ගුණයේ පොතේ විස්තර ඇතිව තියෙනවා දස බල සම්බන්ධව. ඒවත් අපි දැනගෙන ඉන්නවා. ඊළඟ එකත් අපි කියලා චට්ටිපද ඉවර වෙන තැනදී මම කියන්නම්. එතකොට එතනදී දස කියන ශබ්දය සංඛ්‍යා ශබ්දයක් නේ. ඒකත් එතකොට තියෙන්නේ මොන විභක්තියෙන්ද? ප්‍රථම බහුවචනයි දස. බලානි කියන පදේ දිහා බලන්න. එතකොට වර්ණයකින් නැහෙනි දස ශබ්දය. නත්ති සමෝ යස්ස සෝ යන වාක්‍ය අසමෝ අසමෝ යයි සමාස වේ. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේටම කියන නම. ඒතර මේකේ පොඩ්ඩක් වෙනස් විදියටයි පදේ හැදෙන්නේ. කොහොමද? නත්ති කියන පදයක අපි විභක්ති අයින් කරනවත් එක්කම මේකේ න නිපාතය ගන්නවා නත්ති අර්ථයේ. අත්තං නත්ති කියන සූත්‍රයෙන් මේ නත්ති කියන අර්ථය න නිපාතයේ තියෙනවා. න නිපාතයේ නත්ති කියන අර්ථය තියෙනවා. ඒ නිසා නැත කියන අර්ථය. ඒ නිසා නත්ති පදයට කෙලින්ම න කියන එක ගන්න. න සමෝ යස්ස සෝ කියලා කිව්වත් ඒකමයි අර්ථය. පැහැදිලි නේ? නත්ති සමෝ කියන එකම තමා න සමෝ කියලා කිව්වත්. ඒක නත්ති කියන්නේ න අත්ති කියන එකනේ. න අත්ති කියන එක තමයි නත්ති වෙන්නේ. නොම ඇත. න අත්ති නත්ති. ඒකට ඒක මතක තියාගන්න ඕන. අවසන්ව පදේ හැදෙනවා අතම. අසමෝ කියලා කියන්නේ අසමෝ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේට කියන නම. න සමෝ කියලම යොදන්න පුළුවන්. නත්ති කියලා කියන්නේ එක. මේ නයන්නට අයන්න ගන්න සූත්‍රය අත්තං නස්ස තප්පුරිසි. ඒකත් ලියා ගන්න ඕනේ. ඒක ඉස්සරහට කියනවා අපි ඒ ටික කියාගෙන යමුකෝ. එතකොට පැහැදිලි වෙනවා. එතන ඉස්සරහින් ඒක ලියා ගන්නත් ඕන අත්තං නස්ස කියලා. එත් මේ අසමෝ යන පදයෙහි අත්තං නස්ස ඉති අත්තං නස්ස යනුවෙන් යෝග විභාගේන සූත්‍ර විදීමෙන් නස්ස නකාරයට අකාරයක්
වේ.
එතන ඒ එන විදියයි කිව්වේ. එතන ඉතරහින් ලියා ගන්න ඕනේ ටික අත්තං නස්ස කියලා. පෙයියලම ඇතුලේද? ඔව්. ඒකත් ලියා ගන්න. පෙයියලම ඕනේ නැහැ නේ. හරි, ඊළඟ උදාහරණය අපි කියමු. පහූතා ජීවහා යස්සසු
පහූතා ජීවහා යස්සසු
යන වාක්‍ය
යන වාක්‍ය
පහූත ජීවකෝ
පහූත ජීවකෝ
යයි සමාස වේ
යයි සමාස වේ.
මහන්ති පඤ්ඤා යස්සසු
මහන්ති පඤ්ඤා යස්සසු
යන වාක්‍ය
යන වාක්‍ය
මහා පඤ්ඤෝ
මහා පඤ්ඤෝ
යයි සමාස වේ
යයි සමාස වේ.
වීසු
වීසු
එම උදාහරණ දෙකෙහි
එම උදාහරණ දෙකෙහි
ඉත්‍යං භාසිත පුමිත්ති පුමාවචේ ඉති
ඉත්‍යං භාසිත පුමිත්ති පුමාවචේ ඉති
ඉත්‍යං භාසිත පුමිත්ති පුමාවචේ යන සූත්‍රයෙන්
ඉත්‍යං භාසිත පුමිත්ති පුමාවචේ යන සූත්‍රයෙන්
කුම්භාව අතිදේසා
කුම්භාව අතිදේසා
පුල්ලිංගු භාව අතිදේශයෙන්
පුල්ලිංගු භාව අතිදේශයෙන්
පුබ්බුත්තර පදේසු
පුබ්බුත්තර පදේසු
పూర్ව උත්තර පදයන්හි
పూర్ව උත්තර පදයන්හි
ආ ඊ පච්චයානං අභාවෝ
ආ ඊ පච්චයානං අභාවෝ
ත්‍රිලිංගු ආ ඊ ප්‍රත්‍යංගේ අභාවය වේ
ත්‍රිලිංගු ආ ඊ ප්‍රත්‍යංගේ අභාවය වේ.
ඒ මොකක්ද කියන්නේ? අපි මේ පදේ හදන්න ගමු. එතකොට පැහැදිලි වෙයි. මේ භාග්‍යතුන් වහන්සේටම කියන නම් දෙකක්. පහූත ජීවෝ මහා පඤ්ඤෝ. පැහැදිලිනේ. එතකොට මේ විග්‍රහ වාක්‍ය දෙක ගත්තොත් මහා පඤ්ඤෝ කියන්නේ ඉතින් මහා ප්‍රඥාව නේද? මහා පඤ්ඤ කිව්වොත් ඒකේ තේරුම මහා ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේටද එතකොට මහා ප්‍රඥාව කියන්නේ නේ? එහෙනම් බුදුරජාණන් වහන්සේටයි මේ කියන්නේ කියන එක ගන්නේ කොහොමද? මහා ප්‍රඥාව ඇත්තේ යම් උතුමන් වහන්සේ කෙනෙකුටද ඒ උතුමන් වහන්සේ මහා පඤ්ඤෝ නම් වේ. එහෙනම් ඒ අර්ථය ගන්න තමයි අපි යස්සසෝ කියන කොටස ගන්න. ඒ වගේම පහූතා ජීවහා කියන එකත් එහෙමයි. ජීවහා කියන්නේ ශ්‍රීලිංග පදයක්. ඒ නිසා පහූතා කියලා එක ශ්‍රීලිංගයට ගන්න ඕන විශේෂණ පදය. පහූතා පලල් වූ ජීවහා දිවක් යත් යම් උතුමෙකුටද සෝ ඒ උතුමන් වහන්සේ පහූත ජීවකෝ. පහූත ජීවක නම වනසේක. එතකොට මහන්ති පඤ්ඤා ඒකත් මහන්ති උනේ පඤ්ඤා ශබ්දයේ ශ්‍රීලිංග නිසා. මහත් වූ ප්‍රඥාවක් යම් උතුමන් වහන්සේ කෙනෙකුටද කියන එක. හරි, ඒ පද දෙක අපි වෙලා යන නිසා අපිම හදන්නම් නේද?
Thank you. එකටම ලියනවා අපි වචන දෙකම. පස්සේ මේ මේක ගැන තව අමතර සූත්‍රයක් තියෙනවා අපිට මෙතන කියෝන්නේ නැති. ඒ සූත්‍රයෙන් තමයි මේකේ කෙටි කිරීම කරන්නේ. මොකද කියන්නේ කියන එක මම කියන්නම්.
අර මොකක්ද කරලා තියෙන්නේ මේකේ විනාඩිය අපි තව ටිකක් ලියා ගන්න ඕන ඉක්මනට ලියා ගමු විනාඩියක් දෙන්න සූත්‍රේ කොචාදි මජ්ජුත්තරාණං කියන එකයි ඒක රූප සිද්ධියේ කියන්නේ මේකේ තියෙන සූත්‍රයක් නමුත් ඒකෙන් තමා කරන්නයි කියන එක ගැන විස්තර කරන්නේ මේක බාලාවතාරී සූත්‍රයේ යෙදෙන්නේ කොහොමද කලි ඒක කලි නැද්ද එහෙනම් කොහොමද ඒ පදේ හැදුවද හරි. ඒ ටික ගන්න ඕන අයන්න ගන්නේ ඔන්න ඔය කියපු සූත්‍රයෙන් නේ. ඒ මොකද දැන් පඤ්ඤා කියන શબ્දයේ ප්‍රകൃති කළත් පඤ්ඤාම තමයි. ඇයි? ඒක ශ්‍රීලිංග શબ્දයක් නේ දැන් ඒක ස්වභාවයෙන්ම තියෙන්නේ පඤ්ඤා කියලාමයි. ඒක ප්‍රകൃතිමත් කළාම ප්‍රගති සූත්‍රයෙන් තියෙන්නේ පඤ්ඤා කියලාමයි. දැන් මහන්ත શબ્දය නම් අපිට ගත්ත හැකි මහන්ත කියලා වුණා. ඔව් උඩ ඔන්න වැරද්දක් තියෙනවා. කියන්නේ කවුද?
බහූතාවෙන්නේ.
ඔය එකත් බහූතා.
බහූතනේ.
මේක
නියරේ ඒකට කෙලින් කරා කරේ ඒකම කියන එකයි පොකට කියන්නේ කියන එකයි ඒකත් කියන්නේ.
ඔව්
ඒ
ටික තමයි ඔව් ඒ කියන්නේ ස්ත්‍රීලිංග එක පුල්ලිංග වුණා කියන එකයි දැන් මෙතනින් කියවෙන්නේ මොකක්ද ඒ ඉස්තියම් භාසිත කුමිත්ති පුමාවචේ කියපු දැන් සූත්‍රයෙන් කෙරුණේ ස්ත්‍රීලිංග පදයක් තියෙනවා නම් ඒ ස්ත්‍රීලිංග පදය ඒ පදය වගේ පුල්ලිංග පදයකුත් තියෙනවා නම් ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඒක තුන් ලිංගයේ වරණගෙන පදයක් නම් දැන් කියපු සූත්‍රයේ තේරුම තුන් ලිංගයේ වරණගෙන පදයක් නම් ඒකේ පුල්ලිංග පදය විදිහට ගන්න. ඒකේ පුල්ලිංග ස්වභාවයට පත් කර ගන්න කියන එක අපි කලින් උතෝ කතා කළා. ඒ නිසා තමයි එතන මහන්ත උනේ. මහන්ති කියන එකේ පුල්ලිංග ස්වභාවය මහන්ත. පහූතා කියන එකේ පුල්ලිංග ස්වභාවය පහූත. ඒ නිසා මහන්ති පඤ්ඤා කියලා තිබෙක පුල්ලිංග වෙද්දී මහන්ත පඤ්ඤා වෙනවා. පහූතා ජීවහා වුණේක පහූත ජීවහා වෙනවා. බලන්න පඤ්ඤා කියන එකේ පුල්ලිංග පදයක් තියෙනවද? පඤ්ඤා කියලා පුල්ලිංග පදයක් තියෙනවද? එහෙම නැහැ.
දැන් මහන්ත පහූතේව
තුන්ලිංගෙම වර්ණගෙන පද. දැන් පඤ්ඤා කියන්නේ තුන්ලිංග පදයක් නෙමෙයි. ඒක නියත ශ්‍රීලිංගික පදයක්. ඊට පස්සේ පියවර පැහැදිලි ඇති. ඒ පඤ්ඤා කියන පදේ දැන් අපි හදන්න යන්නේ මහා පඤ්ඤෝ කියලානේ. භාග්‍යතුන් වහන්සේට කියන්නේ මහා පඤ්ඤෝ කියලා. එහෙමනම් ඒක පඤ්ඤ කියලායි පදේ හැදෙන්න ඕන. එහෙමනම් අකාරාන්ත පදයක් වෙන්න ඕන. ආකාරාන්තව තිබිලා බෑ. එහෙමනම් මේ ආකාරාන්තව තියෙන එක අකාරාන්ත කරගන්න තමයි කොචාදි මජ්ජුත්තරාණං කියන සූත්‍රයේ ගත්තේ. උට පුර මුල් ස්වර වෙන් කරලා ආකාරය එළියට අරගෙන ආයන්න අයන්න කරගන්න. පැහැදිලිද? ආනන්දා. ඊට පස්සේ ආයන්න පදාන්ත ආයන්න අයන්නක් කරගත්තා. ඊට පස්සේ දැන් තියෙන්නේ මහන්ත පඤ්ඤ පහූත ජීවක කියලා. ඒකට මේ මහන්ත පඤ්ඤ කියන එකේ මහන්ත ශබ්දයට මහා ආදේශයක් ගන්න ඕනේ. ඒක අපි කලින් කතා කළා. මහතන් මහා ඊට ටික අපව පෙන්නන්න බැ. මහතන් මහා අතුල්‍යාධිකරණේ පදේ සූත්‍රයෙන් මහාන්තහට මහා ආදේශය ගන්නවා. ඊට පස්සේ මහා පඤ්ඤ පහූත ජීවක කියලා පද දෙකක් හැදෙනවා. ඊට පස්සේ ඒක වර්ණගන්නේ දැන් මොන ලිංගයේද? ඇයි පුල්ලිංගේ වර්ණගන්නේ? ඒකෙන් කියවෙන්නේ කවුරු ගැනද කියලා බලනවා. භාග්‍යතුන් වහන්සේ ගැනයි කියවෙන්නේ. එහෙමනම් භගවා කියන පදේ පුල්ලිංග නිසා මේ පද දෙක පුල්ලිංගයෙන් වර්ණගල තියෙනවා. මහා පඤ්ඤෝ පහූත ජීවකෝ. පැහැදිලි. මෙතනදී බාලාවතාරයේ අර කොචාදි මජ්ජුත්තරාණ සූත්‍රය වෙනුවට වෙන රීතියක් තමයි කියන්නේ. අපි ඒකත් කියලා ඉන්නකෝ. කොචි සමාසන්ත ගතානං අකාරන්තු ඉති. කොචි සමාසන්ත ගතානං අකාරන්තු යන සූත්‍රයෙන් අන්තස්ස අත්තං
අන්තස්ස අත්තං
පදාන්තයට අත්වයක් වේ. එතකොට මෙතනදී ඒ සූත්‍රය ගන්න කියලායි කියලා තියෙන්නේ. ඒකේ ඉතින් මොකද අර කතාව කියන්නේ රූප සිද්ධියේදී මේකේදී මේ සූත්‍රය ගන්න. කොචි මජ්ජුත්තරාණන් නෙවෙයි කොචි දෙකම ලියවට කමන්නේ. අරක ලියලා රූප සිද්ධි කියලා දාගන්න. මෙතනදී මේ සූත්‍රයත් යටින් එතන කරුවක් හරි දාලා යටින් ලියාගන්න. බාලාවතාරයේදී කොචි සමාසංසගතානං සූත්‍රයෙන් සැකසී කියලා. මෙතන. අපි මේ වරහන් ඇතුලේ දාපු සූත්‍රයේ තියෙන්නේ වරහන් ඇතුලේ එතෙන්ද කරුවක් දා. දාලා යකින් කරුව කියලා බාලාවතාරයේදී කියලා දැන් මේ කියන සූත්‍රය දාන්න. මෙතන දාන්න රූප සිද්ධි කියලා. ආර් රුපියල් නෙවෙයි ආර්එස් කියලා දැන් මේ රූප සිද්ධි කියන්නේ. තන් ගිහින් බලන්නේ මොකද්ද රුපියල් කියලා දාලා තියෙන්නේ ආර්එස් කියලා නේ. ආර්එස් කියන්නේ රුපියල්. රුපීස් කියන්නේ නෙමෙයි සාමාන්‍ය විහාර. අපි තවත් ටිකක් ඉස්සරහට කියමු. කාරග්‍රහණේන සූත්‍රයේ කාරග්‍රහණයෙන්
ආීච
ආීච
පදාන්තයට ආකාරයකුත් ඉකාරයකුත් වේ
පදාන්තයට ආකාරයකුත් ඉකාරයකුත් වේ
ඉත්‍යං
ඉත්‍යං
ත්‍රිලිංගෙහි
ත්‍රිලිංගෙහි
ඉවන්නන්තාච
ඉවන්නන්තාච
ඉවර්ණාන්ත පදයන් කෙරෙන්ද
ඉවර්ණාන්ත පදයන් කෙරෙන්ද
ත්වං තේහිච
ත්වං තේහිච
තු ප්‍රත්‍යාන්ත පදයන් කෙරෙන්ද
තු ප්‍රත්‍යාන්ත පදයන් කෙරෙන්ද
කප්පච්චයෝති
කප්පච්චයෝති
ක ප්‍රත්‍යද වේ
ක ප්‍රත්‍යද වේ
මේ මොකක්ද කිව්වේ මේ සූත්‍රයේ හාර කියලා කොටසක් තියෙනවානේ මහාරන්තෝ කියලා මේ හොඳට මේ ටික අවධානයෙන් අහගෙන ඉන්න ඕන. ඒතර මේ සූත්‍රයේ බලයෙන් පද අන්තයට පදයේ අගට දැන් අපි අතන අර ආයන්නක අයන්නක් ගත්තනේ ආයන්න වෙනුවට අයන්න ඒ වගේම මේ සූත්‍රයේ බලයෙන්ම ආයන්නකුත් ගන්න පුළුවන් තේමාද ඔන්නම් අකාරාන්ත එක්කට ආයන්නක් ගන්නත් පුළුවන් ඒ වගේම යන්නක් ගන්නත් පුළුවන් ඒ වගේම ක ප්‍රත්‍යයක් ගන්නත් පුළුවන්. ඒකට මේ සූත්‍රයෙන් කෙරෙන කටයුතු කීපයක් තියෙනවා. ප්‍රති සමාසංක කියන සූත්‍රයෙන් ඒකට එකක් තමයි පදාන්තය අයන්නක් කියන්නේ. පදාන්තය අයන්නක් කරනවා. එහෙම නැත්නම් ආයන්නක් කරනවා. එහෙම නැත්නම් යන්නක් කරනවා. එහෙම නැත්නම් තව තැනකදී මේ ස්ත්‍රීලිංගයේදී තමයි ස්ත්‍රීලිංග ඉවර්ණාන්ත පද කියන පද වලින් පස්සේ ත්‍රිලිංග ඉවර්ණාන්ත සහ තුප්පත්‍යාන්ත කියන මෙන්න මේ දෙන්නගෙන් පස්සේ අයන්නක් එකතු වෙනවා. එතන මේ කියන කටයුතු ටික සිද්ධ වෙනවා මේ සූත්‍රයේ. තෝ ප්‍රත්‍යයෙන් අවසන් වෙලා තියෙන පද. තෝ ප්‍රත්‍යයෙන් අවසන් වෙලා තියෙන පද. අපි උදාහරණ ඉස්සරහට කියනවා. යථා ඊට උදාහරණ මෙසේ.
යථා ඊට උදාහරණ මෙසේ.
විශාලං අක්ඛි යස්සසෝ.
විශාලං අක්ඛි යස්සසෝ.
විශාල ඇසක් යමෙකුටද යන වාක්‍ය. විශාලක්කෝ
විශාලක්කෝ
යනුවෙන් පද සැකසේ
යනුවෙන් පද සැකසේ.
දොර කොහොමද හැදුනේ? විශාලං අක්ඛි කියන තැන විශාලං අක්ඛි යස්සසෝ කියලා තැන අක් විශාලං අක්ඛි යස්සසෝ කියන තැන මේවා ඉතින් අයින් වෙලා යනවා. ඊට පස්සේ මෙතන මේ ප්‍රශ්නේ විදිහට ඇවිල්ලා අක්ඛි කියන තැන එතකොට මේක ප්‍රකෘතිමත් වුණාම විශාලං අක්ඛි කියලාමයි නපුංසක ලිංගයේ සිදීන්නේ. ඊට පස්සේ මේකේ විභක්තිය අයින් වුණාම විශාල අක්ඛි කියලා හිතින්නේ අක්ඛි. දැන් කියපු සූත්‍රයෙන් මේ අක්ඛි කියන පදයේ
පදාන්ත ඊකාරය අයන්නක් වෙනවා. එතකොට විශාල අක්ඛ කියලා පදයක් වෙනවා. ඊට පස්සේ විශාලක්ඛ කියන එක වර්ණගුණම පුල්ලිංගයේ මේ පුද්ගලයෙක් ගැන කියන්නේ විශාල හැක් තියෙන කෙනෙක් ගැන. යකෙක් කියමුද? එතකොට විශාලක්ඛෝ යක්ඛෝ නේද? එතකොට මේ අයන්නාවේ මේ සූත්‍රයෙන් අයන්නක් කියන එකට උදාහරණයක් මේ කියුවේ. ඊළඟ උදාහරණෙත් අපි පච්චක්ක ධම්මා යනු ආකාරාන් ආකාර ආදීකේට උදාහරණයි. ඒකේ පද සැකසීම වෙන්නේ පච්චක්කෝ ධම්මෝ යස්සසෝ කියලා සටහනක් එක දාගන්න. පච්චක්ඛෝ ධම්මෝ යස්සසෝ. ඒකේ ආකාරන්ත උනේ කොහොමද කියන එක ගැන කියන්න ඕන. පච්චක්ඛෝ ධම්මෝ යස්සසෝ තමයි විග්‍රහ වාක්‍යය. එතකොට විභක්තියෙන් වුණා පච්චක්ඛ ධම්ම කියලා හිතින්නේ ආකාරාන්ත. පච්චක්ඛ ධම්ම කියන තැන අයන්න මෙන්න මේ කොච්චි සමාසන්තගතානං සූත්‍රයෙන් අයන්නට පදාන්තය ආයන්නක් වෙනවා. ධම්ම කියන එක ධම්මා වෙනවා. ඉතින් විශේෂ තැනක් ඒක. ප්‍රත්‍යක්ෂ නෑ, එහෙම වෙන්නේ නෑ, මේකෙම වෙන්නේ නෑ. එතකොට ප්‍රත්‍යක්ෂ ධර්මය ඇත්තේ යමෙකුගේද කියන එකයි තේරෙන. ප්‍රත්‍යක්ෂ වූ ධර්මය. හරි, ඊළඟට ඔන්න තවත් උදාහරණයක්. සෝභනෝ ගන්ධෝ යස්සසෝ.
සෝභනෝ ගන්ධෝ යස්සසෝ
යන වාක්‍ය
සුගන්ධි
යනුවෙන් පද සැකසේ.
යනුවෙන් පද
සැකසේ. එතන කොහමද? සෝබනෝ ගන්ධෝ කියලා පද දෙක තියෙනවා. සෝබනෝ ගන්ධෝ. ඊට පස්සේ විභක්ති අයින් වුණාම සෝබන ගන්ධ. කවුරු හරි ලියනවා? හරි, අපේ මෙතනින් නවත්තමු එහෙනම් දෙවියන් දෙලා දිපති බල මුල් විග්‍රහවත් කෙරෙහි සිටින් අපි කියවගමු. බොහෝම දෙකේ මේ ලියන්නේ යන ඒක වචනත් නෙමෙයි වරණගින්න කලින් තියෙන මුල් ස්වරූපය මේ. සුදුසු විදියට පුල්ලිංග මේක මේ ධම්මා කියලා කියන්නේ ආකාරාන්ත පුල්ලිංග පදයක්. දැන් ආකාරාන්ත බ්‍රහ්මා කියන්නේ මොන පදයක්ද? බ්‍රහ්මා කියන්නේ ආකාරාන්ත පුල්ලිංග පදයක්. ඒ වගේ පදයක් මේකත්. බ්‍රහ්මා තකා යුවා ඒ විදිය පද තියෙනවානේ කුල්ලිංග ආකාරාන්ත පද. මේකත් ඒ වගේ පදයක්. නෑ බව මෙතන බහුවචන වෙන්නේ නෑ. මේක ඒ හැදුණු නිශ්චිත ස්වරූපයක්. ඒකනේ දැන් මේ සූත්‍රයේකීම බහුවචන නෙවෙයි. සූත්‍රයේකීම පදාන්තය ආයන්නක් කළා. ඒකයි එහෙම ඉතක මේ බහුවචන පදේ එහෙම නෙවෙයි. හරි ඊට අදාළව ඊළඟ උදාහරණය එකත් අපි කියලා ඉන්නේ. සෝබනෝ ගන්ධෝ කියන එක අපි බැරි වුණා.
සෝබනෝ ගන්ධෝ ගන්ධෝ යත් සෝ ඊට පස්සේ මේ ටික අයින් වෙලා යනවා. මේකේ විභක්ති අයින් වුණාම සෝබන ගන්ධක මේ ගන්ධ කියන එකේ පදාන්තය ඊ යන්නක් වෙනවා. මොකද්ද සූත්‍රය?
කොච්චි සමාසන්තගතාන සූත්‍රයෙන් පද අන්තය
ඊයම මේ සෝබන කියන අර්ථයේ පොඩ්ඩක් ඉන්න. සෝබන කියන අර්ථයේ මේ පදේම නෙවෙයි ඉන්නේ. සෝබන කියන පදේ අර්ථයේ රූප සර්ගය ගන්න.
සෝබනාර්ථයේ සූප සර්ගය. ඊළඟ උදාහරණයක් කියමු. බහු කන්තිකෝ යන උදාහරණයේද බහු නදිකෝ
යන උදාහරණයෙහිද කකාර ආගමය වේ. සමුද්දෝ බහු නදිකෝ යනු සමුද්‍රයයි. එත් මේ උදාහරණයෙහි යදාදිනා රත්සෝ යදාදී සූත්‍රයෙන් රත්වය වේ. මේ මොකද්ද මේ කන්ති කන්ති කියලා කියන්නේ රැස්වල තොට බහූ කාන්තියෝ යස්සසෝ බොහෝ කාන්ති එහෙම නැත්තම් රැස් තියෙන්නේ යමකටද ඉරට හරි හඳට හරි අපිට කිව්වේ බහූ කාන්තිකෝ චන්දෝ බහූ කාන්තිකෝ සූර්යෝ තොට එතන කයන්නක් අගට කකාරාව තොට බහු නදියෝ යස්සසෝ මේ කිව්වේ මොහොතට කියන නම බොහෝ නදීන්ගේ අයිතිකාරයා සමුද්දෝ කියලා අගදා ගන්න බහු නදිකෝ සමුද් වරහන් ඇතුලේ සමුද්දෝ උඩේක වන්නම් චන්දෝ හරි ඒ වගේ දා ගන්න චන්ද බහු කන්තිකෝ චන්දෝ
නදී
ඡන්දස්සවිය ඕභාසෝ යස්සසෝ ඡන්දෝභාසෝ. අනේ කොට නං වල තේරුම. හඳේ වගේ ආලෝකයක් පැතිරේ ආලෝකයක් ඇත්තේ යමෙකුටද? ඒ කෙනාට අපි කියනවා ඡන්දෝභාස. අරියාණං විය චිත්තං යස්සසෝ අරිය චිත්තෝ. ආර්යයන් වහන්සේලාගේ වගේ සිතක් ඇත්තේ යමෙකුටද? අරිය චිත්තන අරිය චිත්ත. ඒත් මේ සූත්‍රයෙන්මයි. ඇයි මේක කිව්වනේ පදාන්තය කියන්න? ඒට යට ඒකත් මේකෙම කරන්න පුළුවන් නේද? හැබැයි මෙතන මේකෙදී කියන්නේ ඊයන්න ඊයන්න කලේ යදන යදන උප්පන්නා සූත්‍රයෙන්
කියලා.
තව පොඩ්ඩක් තියෙනවා, අපි ඒකත් කියලාම. බහු කත්තුකෝ බොහෝ කත්‍රූහු යමකගේද යන අර්ථයෙහි බහු කත්තුකෝ යැයි පදයක් ඇකසේ. කොහොමද? බහවෝ කත්තාරෝ යස්සසෝ බොහෝ කත්‍රු. අපි හිතමුකො පොතකට ඉන්නවා කත්‍රූන් වහන්සේලා ගොඩ දෙනේ, කීප දෙනෙක් එකතු වෙලා ලියපු පොතක්. ඒකට බහවෝ කත්තාරෝ යස්ස පොත්තකස්ස සෝ පොත්තකෝ බහු කත්තා බහු කත්තුකෝ කියන පදේ. මෙහෙදි බහවෝ කත්තාරෝ යස්ස යම් පොතකටද හරි යම් යම් ගේකට වෙන්නත් පුළුවන්. මත්තා බහවෝ මාතංගා යස්මි තං කියමු. ඉති යන වාක්‍ය මත්ත බහු මාතංගං යැයි සැකසේ වනං වනයයි තුල්‍යාධිකරණු තුල්‍යාධිකරණ බහුබ්බීහි සමාසයයි. ඔතන තුල්‍යාධිකරණ බහුබ්බීහි සමාසය තමයි අවසන් වුනේ. ඒ මොකද තුල්‍යාධිකරණ බහුබ්බීහි කියලා කිව්වේ? දැන් බලන්න ඒ එකතු වුණු සමාස වුණු පද දෙකම සමාන විභක්ති වලින් උයි මේ කියපු හැම තැනකම ආවේ. පැහැදිලිද? චන්දතුමනායකම අන්තිම පදේ අපි හදන්න දෙමු. මේක මතලා දැන් අපි මෙච්චර වෙලා හැදුවේ පද දෙකයි එකතු වුණේ. පද දෙකක් එකතු වුණ බහුබීහි සමාස. යටින් ගියන් ගොඩා විස්තර ලියන්න ඕනේ. ඔක් ලියන්න. මත්තා බහවෝ මාතංග. මත්තා බහවෝ මාතංග. මාතංග. යස්මින්
යස්මින් යස්මින් සං හරි ඊට පස්සේ යටපෙලේ ඉදිරි කොහොම කමාදාගෙන යනවා වේ ටික මාතරංගයකටත් යස්මින් සං කියන දෙක ලොක් කරනවා යටින් කතික දෙකක් දාගත්තා නේද ඊට පස්සේ විභක්ති අයින් කරලා අපි ලියනවා මත්ත මහුත බහු මාතංග මාතංග එතකොට ඒකට සද්ධිත සමාස සූත්‍රයෙන් ඒක පද ඊළඟ පදේ හදලා ලියනවා මත්ත බහු මාතංග මත්ත බහු මාතංග ඊට යටින් කියනවා මත්ත බහු මාතංගම් මත්ත බෝකම කමාව බෑනේ ඔය යටින් කියන්නේ මත්ත බහු මාතංගම් වරහන් ඉදේ වණ දැන් නම් වැඩි වගේ අර මාතංග කියන කින්නම් ඔහම පිටරයක් ගහලා දෙන්නම් වණන් කියන තැනට ඒ මාතංග ගන්නේ වණන් පදින්න බලන්න. ඊට යටේ කියන්නේ යටේ. අර මෙහෙම එතකොට මේකේ පද තුනක් ඔන්න එකට එකතු වෙලා හැදුණු සමාස බහුබීහි සමාසයක්. පද තුනක්. මත්තුනා වූ බොහෝ ඇත්තු යම් තැනකද ඉන්නේ සත්තමී බහුබ්බීහි මත්තුනා වූ බොහෝ ඇත්තු යම් තැනකද යස්මින් කියන්නේ සත්තමීනේ යම් ස්ථානයක හිද තන් කියලා මේ තියෙන්නේ දැන් නපුංසක ලිංගේ ත ශබ්දේ ඇයි ඒකෙන් කියවෙන්නේ කැලෑවක් ගැන වණං කියලා කියන්නේ නපුංසක ලිංගයි ඒ නිසා තන් කියලා නපුංසක ලිංගයෙන් තිබ්බා යස්මින් සෝ නෙවෙයි. දැන් අපි හැමතැනම හොරුවනේ සෝ සෝ කියලා දාලානේ. මෙතන තන් හේතුව තමයි ඒකෙන් කියවෙන්නේ කැලෑවක් නිසා. කොට මත්ත බහු මාතංගම් වණං කියලා කියන්නේ. මත්ුණා වූ බොහෝ ඇත්තු ඇති කැලෑව. කොට මේ කිව්වේ තුල්‍යාධිකරණ බහුපීහි සමාසය. කොට මේ පද ඔක්කොම පේනවනේ. සමාන විභක්ති වල සමාන ලිංග වල හැදුණු ගින් තියෙන. ඒ සමාස උණු පද ඔක්කොම පැහැදිලි නේද? හොඳට බලන්න උඩේවත් එක්ක ඔක්කොම හැදුණු පද ටික බලාගෙන යන්න. අර මහාන්ත පන් මහාන්ති පඤ්ඤා කියලා එහෙමයි හිටියේ. හැමේ කියන.
සමාන ලිංග මුලින් තිබෙන
කියන්නේ නෑ සමාන අධිකරණ කියලා කියන්නේ ලිංග විතරක් නෙවෙයි විභක්ති තමයි උතන ප්‍රධාන දෙය සමාන විභක්තික පද තමයි එකට එකතු වෙන්නේ ඔය හැම තැනකදීම නිකන් කම්මදහරය වගේ නේද වෙනස තමයි එහා පැත්තෙන් අර වෙනම පද දෙකක් එකතු වෙන්නේ හරි එහෙමනම් අද දවසට ඇතිනේ දිනෙවේ වැඩි වැඩි නෑ එහෙනම් අද දවසෙත් ඒ ප්‍රතිකරගත් සෑම කුසල ධර්මයක්ම අපි සෑම සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු උපනිශ්‍රය වේවා කියලා අපිට පුළුවන් ලොකු උත්සාහයකින් ඉතින් ඔය ටික කියලා දුන්නේ මේ ඉතින් ආශ්‍රම දුන්නා තව ටිකක් ඕගේ යෙදිලා ඒ ටික පැහැදිලි කරගන්න අපේ ඇදිලි ඒවා තිනුනොත් අහන්න.